පුරුදු පරිදි අපි මේ රැස්වී සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ භාවනා ධර්මදේශනා වැඩසටහනටයි. එහෙමනම් අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරවයෙන් ආරාධනා කරනවා කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහනට කටයුතු ආරම්භ කරන ලෙසට. සාදු සාදු සාදු
සාදු සාදු සාදු
සාදු සාදු සාදු. අද අපිට ලිඛිත ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රශ්න දෙකම ඉදිරිපත් කරන අතරේ කාට හරි වාචික ප්‍රශ්න අහන්න ඕන නම් ප්‍රශ්නය අහන්න ලෑස්ති වෙලා ඉන්න. පැහැදිලිව ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට ලෑස්ති වෙලා ඉන්න. ලිඛිත ප්‍රශ්න ඉවරලා මම අවස්ථාවක් ලබා දෙන්නම් ප්‍රශ්න අහන්න. එමනම් ගරුතර ස්වාමීන් වහන්සේගේ අවසරයි ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
දායි
ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. දැනට සුමාන 3කට පමණ පෙර භාවනාවේදී සිදුවන දේ හොඳට නිරීක්ෂණය කරන්න කියලා ඔබ වහන්සේ උපදෙස් දුන්නා. පරයන්කේ සෑමදාම වගේ ආනාපාන සති භාවනාව පැයක් පමණ කරනවා. සමහර දිනවල ඊට වඩා කාලය අඩු වෙන වෙලාවල් තියෙනවා. භාවනාව පටන්ගෙන ආශ්වාස ප්‍රාශ්වාස 4කින් පමණ එය සිහින් වී යනවා. ඉන්පසු සිත හිස් තැනකට යනවා. එතන ඉන්න විට පෑයකට වේදනා දෙකක් පමණ එනවා. වේදනාවත් නැති වෙන සුළු බව සිය කෙරුවම ඒ මිනිත්තුවකින් පමණ නැති වී යනවා. රූප පෑයකට එකක් පමණ එනවා. සමහර දිනවලට එන්නේ නැහැ. ටෙලිනාට්‍යයක් බැලුවොත් භාවනාවේ ප්‍රෝග්‍රෙස් එක අඩු වෙනවා. ටෙලිනාට්‍යයේ නළුවෝ හි සිදුවෙන දේ ෆ්ලෑෂස් වගේ සිතට එනවා. ගිහි ජීවිතයේ ප්‍රශ්න වැඩි දිනවල ඒ ප්‍රශ්න සිතිවිලි වශයෙන් ඇවිත් භාවනාවට බාධා කරනවා. භාවනාව ස්ටේජස් වලින් යුක්ත බව එකකින් අනිකකට එය ගලා යන සුළු බවත් තේරුණා. හරියට වීදුරු තහඩුවක් මත තියෙන රසදිය වගේ ඒ මේ අතට ගලා යනවා. එකේ කන්ට්‍රෝල් එකක් නැහැ. අද භාවනාවේදී සිත කීකරු බවක් තේරුණා. සිත පිට යන හදන විට, විතක්ක විචාර වලට පැටලෙන හදන විට, එසේ නොකර ආපසු භාවනාවට එන්න ඇරයුම් කළ විට ආපසු එනවා. දුර යන්නේ නැහැ. උදාහරණයක් ලෙස කිව්වොත් ගාල්ලේ සිට කොළඹ යන්න ගිහින් ගේට්ටුව ළඟට හෝ බස් ස්ටෑන්ඩ් එක ළඟට ගිහින් ආපහු එනවා වගේ. භාවනාව වැඩි දියුණු කර ගැනීමට එම වார்த்தාව නිසි උපදෙස් මේ වார்த்தාවට නිසි උපදෙසක් ලැබේවා. ඔබ වහන්සේට අමාමහා නිවන් සුව ලැබේවා.
මේ කියලා තියෙන විදිහට ඔය පේන හිටවිලියරි රූපhari සද්දhari ඔක්කොම එකම දේ තමයි අපි නම් දාන්නේ. මේක හිතවිල්ලක්, මේක රූපයක්, මේක සද්දයක් කියලා. ඒ මොකද අපි නම දැම්මට පස්සේ තමයි දාන්නේ. නැත්නම් හැම වෙලාවෙම ගොජේ තියෙනවා. ඒ ගොජෙන් එක එක දේවල් මතුවෙනවා. ඉතින් සා ටීවී ටෙලිඩ්‍රාමා එකේ කට්ටිය පේනවායි නානා එක පේනවාද, ඒක ඇහෙනවාද, ඒක දැනෙනවාද කියන එක වෙනම කතාවක්. ඉතින් සා හුදුවට ඔය පොඩ්ඩක් තා පිටිපස්සට යනවා ඔහොම ඉන්නකොට ඒතර තමයි තේරෙයි මේ එකම දෙයයි තියෙන්නේ හිතේ. ඒකට අපි එක එක නම් අනන්දාර. මේක රූපයක්, මේක සද්දයක්, මේක ගන්ධයක්, නැත්තම් රූප වේදනා සංඥා සංකාර කියලා. ඉතින් නාමකරණේ අහුවෙච්ච දවසේ තේනවා අපි දාන්නේ නමේ හැටියට තමයි අපි රැවටෙන්නේ. මේක නම් කිරීමක් විතරයි මෙතන තියෙන්නේ. එකම කොත්තු රොටිය තමයි. නම් එක එක නම් දාලා ගහනවා. ඉතින් අපි ඉස්සර මේ පැටිස් හැදුවා, පස්සේ රෝල්ස් හැදුවා. දැන් ඔක්කොම જાති එකතු කරලා කොත්තු රොටිය ගහනවා. කොයි එක ඇවත් එකයි තියෙන්නේ. කොයි එකවත් බඩට දිනන. ඉතින් ඒ නිසා තා පොඩ්ඩක් කොහොම ඉදිරියට කරගෙන යන්න බෑ. ඉතින් භාවනා නොකර නැත්නම් බාඩියට වාඩි වෙලාවට අඩුවෙන් දාලා නැතිනම් කරන්න දෙයක් නැහැ. ටෙලි ඩ්‍රාමා බලන්න එපා. සතිපාසලේ වීඩියෝ ටික බලන්න. ඒක අපිට කියලා වන්ද ටෙලි ඩ්‍රාමා වලට වැඩිය හොඳද නරකද කියලා. එතකොට ඔය ටෙලි ඩ්‍රාමා එකේ වගේ අපේ වීඩියෝ වල ඉන්න කට්ටිය ඇවිල්ලා ඕල්මන් කරන්නේ. ඉතින් ඒ නිසා ඉදිරියට යන්නේ තව පොඩක් වැඩි කරන්නයි මම ওই උත්තරයක් දුන්නේ. undai api bala pratuna yapat pracharya therwan sarana
therwan sarana swaminansa devani prashne avasarai gauravaniya swaminhansa satimat evidima piyawara 30k pamana diga li polawaka yati patul walata danena sparshayata hita thabagena evidinna patang gatta evita wam yati patula polowe wedi yati bawa danimak tibuna e danime vistara balanna utsaha kala දැනුනේ නැහැ. එහිම සිත තබාගෙන ඇවිදින විට දකුණු යටිපතුලෙත් එවැනිම දැනීමක් තිබුණා. දකුණු යටිපතුල දෙස බලන විට දැනුනේ යාන්තමට ඇඟිලි පොළවට තදවෙමින් ඇවිදින බවයි. වට කිහිපයකට පසු වැඩි වේගයකින් ඇවිදින බව දැනුණා. එවිට වම් පාදයේ දැනීමක් තිබුණේ නැහැ. ඊට සාපේක්ෂව දකුණු පාදයේ දැනීමක් තිබුණා. ටිකකින් ඇස් පියාටු ඇරෙනවා වැහෙනවා දැනුණා. ඉන්පසු ඇස් වැසුණා. නමුත් දිගටම යටිපතුල් වලට සිත තබාගෙන ඇවිද්දා. එක් අවස්ථාවක ඉන්න තැන අමතක වෙනවා වගේ දැනුණා. ඒකට කැමැත්තක් සහ වැටෙයි කියලා බයකුත් තිබුණා. බය තමයි වැඩිපුරම තිබුණේ. ඉන්පසු එක තැනක නැවතුණා. ඇස් වැහිලායි තිබුණේ. එක තැන නැවතිලා ඉන්න විට යම් එක තැන නැවතිලා ඉන්න විට වම් යටිපතුල පොළවට තදවන බවත් එවිට දකුණු යටිපතුල ලිහිල් වන බවත් දැනුණා. ඉන්පසු පාද දෙකම පොළවට තදවෙන බව සහ ඉන්පසු දකුණු යටිපතුල තදවෙන විට වම් යටිපතුල ලිහිල් වන බව දැනුණා. මේ ක්‍රියාවලිය දෙස ටික වෙලා බලාගෙන සිටියා. එලාම් සද්දයක් ඇහිලා ඇස ඇරුණා. විනාඩි 48ක් ගත වී තිබුණා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ කාරුණික අවවාද බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි.
සක්මන් කරනකොට විස්තර දක්නා සුළුව ඉන්නේකොට විස්තර පේන වෙලාවල් තියෙනවා නොපේන වෙලාවල් තියෙනවා. විස්තර දක්නා සුළුව ඉන්න වෙලාවේ විස්තර පේන්නේ නැත්නම් සතිය උච්චම අවස්ථාව. විස්තර දක්නා සුළුව ඉන්න වෙලාවේ මේ විස්තර පේනවනේ සාමාන්‍ය සතියක් තියෙනවා. ඒ නිසා සද්දයක් අහන්න සද්ද වුණාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා දන්නවනම් සතිය උප්පරිමේ. ආස්වාසේ තිබුණා ආස්වාසේ ගියාට පස්සෙත් දැන් මොකද වෙන්නේ කියලා බලනාසුලෝ ඉන්නවා දැනෙන්නේ නැත්නම් සතිය උප්පරිමේ. ඒ වගේ වේදනාවක් ඇවිල්ලා නැති වුණාට පස්සෙත් වේදනාව දක්නාසුලෝ ඉන්නවා සුඛ හෝ දුක්ඛ දැනෙන්නේ නැහැ. එතෙන් තමයි සතිය උප්පරිම අවස්ථාවට. අනිත් ඒකට ගෙනියනවා අපි ඒක අගේ කරන්න දන්නේ නැහැ. ඒ නිසා අපි දැනෙන දෙයට සලකනවා නොදැනෙන දෙයට වැඩිය. ඒ තාක්කල් අපි ඉන්ද්‍රිය බද්ධ වෙනවා. ඒක නිසා දැනෙන දෙයටයි නොදැනෙන දෙයටයි සමානව සලකන්න. ඒක සඳහා ආධුනිකයල ටිකක් සිද්ධ වෙනවා. නොදන්න දේ දැන ගැනීම ටිකක් මේට වැඩිය ප්‍රොමෝට් කරන්න වෙනවා. මේට වැඩිය ටිකක් උනන්දුවෙන් ඉන්න වෙනවා. ඒ නොදන්න දේ දැනීම අපි මරණය තමයි සලකන්නේ. නිින්ද කියලා තමයි සලකන්නේ. කම්මැලිකම කියලා තමයි සලකන්නේ. එපා වීම කියලා තමයි සලකන්නේ. ඒ තාක්කල් අපිට ඒකට සාදර වෙන්න බෑ. අර දැන්නාසුලුව ඉන්න. හැබැයි නොදැනීම අගේ කරන්න. නැත්නම් නොදැනීමට ලෑස්තිලා යන්න. එතකොට දැන්නා සැපයි, නොදැන්නා සැපයි. ඒ දෙකටම හේතුව දැන ගැනීම සඳහා තියෙන සූදානම් බව. එළඹිලා ඉන්න ගතිය. එච්චරයි බුද්ධාගම කියන්නේ. එච්චරයි ශාසනය කියන්නේ. ඒ නිසා ඒකට අපි එළඹ සිටිනවා අප්‍රමාදී කියලා කියනවා. එක දැනුණත් දිනුන නොදැනුණත් දිනුන් අපි යනවා ඉස්සරහට.
සාදු සාදු සාදු. ඒ ප්‍රශ්න දෙක තමයි කලින් ලැබිලා තිබුණේ. මේ කතා කරන අතරේ තව ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. මම මේ ප්‍රශ්නය අතින් දියලා තියෙන එච්චර පැහැදිලි නැති ප්‍රශ්නයක් නිසා මම මේ ප්‍රශ්නය එන සුමානිට යාගන්නම්. නමුත් මේ ප්‍රශ්නේ එවපු කෙනා කැමති නම් මේ ප්‍රශ්නේ වාචික ඉදිරිපත් කරන්න පුළුවන්. දැනට අපිට සුරංගනි අත උසල තියෙන ප්‍රශ්නයක් අහන්න සුරංගනිට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. නිරෝෂ සුරංගනිව අන්මියුට් කරන්න.
සුරංගනි මට අන්මියුට් කරන්න පුළුවන්. සුරංගනි කතා කරන්න කලින් අර එවලා තියෙන එක්කෙනාගේ ප්‍රශ්නය
අහන්න. එරුවන් සන්නයි ස්වාමීන් වහන්ස.
මික්සෙලර් අහන්න.
නිරෝෂ මට කියන්ති
ප්‍රශ්න. නම සුරංගනි පස්සේ කතා කරන්න.
මම පස්සේද කතා කළ යුත්තේ?
ඔයාට පස්සේ මම කතා කරන්න සූරගෙන ඔය අහන්න.
හරි හරි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම මේ සති තුනක් විතර තිස්සේ දකින්නවා බොහෝම මේ පාවෙවි යනවා වගේ ගතියක් දැනෙනවා මුළු මූණ සහ මේ ඔළුවයි මූණේ උඩ කොටසයි තමයි මේ ඒවා ගොඩක් අර කම්පන චංචල වගේ නිතරම දැනෙනවා භාවනා කරන වෙලාවටත් නොකරන වෙලාවට නිතරම දැනෙනවා. ඒ වගේම ඒක මට හිතුණා අර මීට කලින් ඔබ වහන්සේකින් අහලා තියෙනවා අර බොඳවීමක් ඒ වගේ අවස්ථාවක් වගේ කියලා. එහෙම වෙලා මම ඒක වැඩි ගණන් ගන්න නැතුව හිටියා. හැබැයි ටිකක් සාමාන්‍ය ජීවිතේ වැඩ කරනකොට අපහසුයි කියලා දැනෙනවා, විශේෂයෙන්ම මේ ඩ්‍රයිව් කරනකොට. ඒත් ඊට පස්සේ බලපුවම ප්‍රෙෂර් එහෙම වැඩි වෙලා තිබිලා මට ප්‍රෙෂර් වලට බෙහෙත් ගන්න සිද්ධ වුණා. නමුත් දැන් එහෙම නෙමෙයි කියලා මට හිතෙනවා. ඒකෙන් අඩුවක් නැහැ, නිතරම ඒක සිද්ධ වෙනවා. අද මම හැමදාම පැය දෙකනම් භාවනාව උදේට කරනවා, තව අමතරව පුළුවන් තරම් පැයක් විතර කරන්න විටිනිට උත්සාහ කරනවා. මට හිතෙනවා මේ සිදුවීම් දැනෙන්නේ භාවනාවේ යම් කිසි දියුණුවක් සමගින් කියලා මන් නිවැරදිද කියලා දැනගන්න මං කැමතියි ඔබ වහන්සේගේ.
ඕ කවුරුද 6 ළමයට තේරෙනවා, තුන් 5 ළමයින්ට තේරෙනවා. තේ ළමයි කෙලින්ම කියනවා. අපේ උපාතකම්මල හැමදාම සැක කරනවා, බුදුන් සැක කරනවා, ධර්මයේ සැක කරනවා, සංඝයා සැක කරනවා, තමන්ගේ සීලය සැක කරනවා. ඉතින් අන්තිමට බේත් බීලා ප්‍රෙෂර් වැඩි කරගෙන රස්සාවෙන් අස්සලා ඩ්‍රයිවිං කරන්න නැතුව ඉඳලා ඔන්න දුක්ඛ සත්‍ය බාර ගන්න. මුලයි ධම්ම ඔක තියෙනවා. ඔක ප්‍රතික්ෂේප කරන තාකල් වලට ලෙඩ දුක් කියලා කියනවා. ඔක බාරගත්ත ගමකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඉතින් කොහොමද දන්නේ ඇති ඔය කියලා දෙන්න හරි අමාරුයි. ඒක යාගේ අර කර්ම ගෙවෙන්න ඕනේ. මුලේ පෑදෙන්න ඕනේ. දිගටම භාවනා කරන්න ඕනේ. ඉතින් අතමෙත බැනුම් අහන්න ඕනේ. කමඨාන් සුද්ධ වෙන්න ඕනේ. ඉතින් තමයි මම බලන්නේ මේක කොහොමද තව කාට හරි sannivedanaya කරන්න කියලා. ඒක බෑ. මොකද එයාගේ සද්ධාමත් තමයි කරන් දාපවතිලා තියෙන්නේ. මේ සද්ධාව නැතිකම තමයි ප්‍රධාන ප්‍රශ්න කියලා සුරංගනීට කියන්නේ
තියෙන්නේ. මමයි ස්වාමීන් වහන්සේ. ඒක දියුණු කරගන්න මම මොකද්ද කරන්නේ?
පරණ බණ ටික ආයතනයක් අහන්න. එකමයි. ඕක ලෑස්ති වෙලා ඕක බාර ගන්න කියලා බල අහනකොට ඉවරයි. ඔච්චර කල් එක බාරගත්තේ නැතිකම තමයි අපි ඔය තකතිරකව මෝඩකම නැත්නම් මෝඩි අරම්මනම් කියලා කිය ලස්සන වචන නම් තියෙනවකට. ඉතින් මොකද කරන්නේ? ඉතින් බාර ගන්න නැත්නම් ඒ තාකල් ත්‍රිවිධ රත්නයේ කෙරේ සැක.
එහෙමයි
සර්. එතකොට විචිකිච්ඡා. බාර ගත්ත දවසේ තමන් ගුරු වෙරෙක් වෙයි, මාස්ටර් ට්‍රේනර් කෙනෙක් වෙයි, ඕන කෙනෙකුට කියන්න පුළුවන් අනේ මම මෙච්චර කාලයක් මේක මෙච්චර ගෙදෙට්ට ඇවිල්ලා තට්ටු කරාදි දොර අරින්න නැතුව මූණට කෙල ගැහුවා. උණු වතුර වැක්කරෝ අනේ අමාරුවෙන් දැන් බාර ගත්තා. බාර ගත්තා පස්සේ ඕන කෙනෙකුට මේ කියලා දෙන්න පුළුවන් තරමේ තෙදක් ඕජාවක් ඔදයක් එනවා. ඒක අකාලිකව සිද්ධ වෙන්නේ. මොකද මෙතෙක් කල් තිබෙන එක ප්‍රතික්ෂේප කිරීම නෙවෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ බාර ගන්න. ඒක සද්ධාව කියන වචනයෙන් තමයි බුදුහාමර ඔක්කොම ටික විස්තර කරන්නේ. ඒ නිසා ඒක කියලා දෙන්න කාට කාටද? එහෙමයි
ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
නිදුක් නිරෝගී සුව ලැබේවා.
නිරෝෂ
නෑ ප්‍රශ්න නෙමෙයි. උදේ අර ඔයා කිව්වේ මේ zoom එකේ ඉන්නවනම් එයාට අහන්න කියලා. එයා මට message එකක් එවලා තිනා zoom එකේ නෙමෙයි xlr එකේ ඉන්නේ කියලා. මං හිතන්නේ ආ zoom එකට දැන් log වෙලා අත උස්සලා තියෙනවා. එයාට ඉදිරිපත් කරන්න පුළුවන් මේ ප්‍රශ්න. දැන්
එවනම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ මම අද අම්මගේ පරයන්ක භාවනාවේ කමටහනක් මට වෙලා තිනවා ස්වාමීන් වහන්සේ.
ඔය ලියලා තියෙන එක කියවන්නකෝ. ලියලා තියෙන එක කියවන්න. ලියලා තියෙන එක කියවන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, පරයන්ක භාවනාව. සතියක් පුරා ශල්ල කර්මයක් ධනහිස් බද්ධ කිරීමක් රෝහල්ගතව සිට ඊයේ දිනේ නොවැම්බර් 3 වෙනිදා දින නිවසට පැමිණි මා අද දින 4 වෙනිදා නොවැම්බර් සත්මත් වන්නට සිටුවෙමි. වේදනා පාදයක් සහිතව ලෙඩ වී ඇඳේ දිගා වී ඇති කය දෙස බලා සතිමත් වෙමි. දිග අශ්වේ දිග ප්‍රාශ් ඇති කය දෙස බලා සිටිමි. සමහරවන් සම්නසේ දිග අශ්වේ දිග ප්‍රාශ් වාසයක් ගැන හුස්ම ඉහළ පහළ යන ආකාරයක් එක වෙලාවකින් නිරීක්ෂණය කළෙමි. එක්වර සුදු සබන් පෙන ගලා යන ආකාරයක් පෙනුණු අතර ඒ සමගම සුදු ඇඳගත් අජටාකාශ ගාමිකයෙකුගේ පුද්ගල රූපයක් පෙනුණු අතර මම වහා සිත එයින් අයින් කර ගනිමින් පුරුදු ආශ්වාස ප්‍රාශ්වාසයට යෙදුණෙමි. පාදයේ වේදනාව විටින් විට දැනෙන විට මාහට එක්පර විදුලි කාන්දමක් ඇනි දෙයක් මාගේ තුවාලය හරහා ගමන් ගන්නා බැවින් දැනුනි. මා සතිමත්ව ඒ වේදනාව ඇතිවෙන දෙස බලා සිටි අතර ටිකෙන් ටික වේදනාව තුනීවන ආකාරයක් හරියට තින ටිකක් අතට වැටුනම වාෂ්ප වී යන්නාසේ දැනුනි. මෙතෙක් වේදනාවෙන් බර වී සිටි පාදයට සැහැල්ලුවක් දැනුනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මේ මා ලෙඩ ඇඳේ සිටියදී ලැබූ අත්දැකීමයි. ඔබ වහන්සේගෙන් ආරණිකව උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
ඔතරි ලෙඩ ඇඳේ ඉඳද්දී හරි තමන් ගැන බලන්ඩ පෙළඹිච්ච එකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. තේ වෙලා ටිකක් කලබල වෙච්ච වෙලාවක් නිසා හොඳම වෙලාව නෙවෙන්න පුළුවන්. ඒ නිසාම දෝ පේන අනම්මනන් සේරම ගැන කතා කරනවා. ඒක හුස්මක් ගැනවත් විස්තර ලියන්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාස කීයක් එක දිගට බලන්න පුළුවන් වුණාද? ආශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ කෙටි වගේ අස්වැයා දිගයි කියලා නම් කියවිලා තියෙනවා. ආශ්වාසයේ දිගයිද කියලා දන්නේ නැහැ. ඒක කියවන්න කියනනම් නිරෝෂත් බැනුම් අහනවා. එමුද ලෙඩ ඇඳින මිනිසෙක් නෙමෙයි ලියන්නේ. ඉතින් බලන්න හුස්ම කීයක් එක දිගට බලන්න පුළුවන්ද කියලා. පේන ඔක්කොම දේවල් ඇස්සේ හුස්ම ගන්නවනේ. වේදනාව තියෙනවා හුස්ම ගන්නවා. කකුල කැපුවත් හුස්ම ගන්නවා. අපිට තියෙන කකුල තියෙනකොට හුස්ම කොහොමද කැපුවාම කොහොමද කියලා බලන්න. හදිරාව කාසිය ගාමිය ඉන්නකොට හුස්ම කොහොමද නැතිකොට කොහොමද කියලා බලන්න. ඒ නිසා හුස්ම දකින වෙලාවේ පේන විස්තරය ගැන වැඩි රචනයේ වැඩි අවධානයක් ප්‍රසත්‍යයක් යෙදුවා නම් භාවනා හරියට කියතයි. දැන් බැහැගෙන තියෙන හොඳයි. ඉස්සරහට හරි ගස්ස ගන්න නම් ඉඳගත්තාම කොච්චරක් ආස්වාද ප්‍රසවාසය පිම්බීම ඇකිලීම තමන් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කියන මූලික මාත්‍රකාවට රචනයේ වැඩි කොටසක් දෙන්න. කකුල සනීපෙච්ච ගමන් පුළුවන් තරම් සක්මන් කරන්න. ඒකෙත් වම දකුණ වැටෙන ආකාරය ලියන්න. ඒ සඳහාම අයිතන් නිරෝෂ්ට උදව් කරන්න පුළුවන්. අපි ළඟ තියෙනවා මූලික කමඨහන් වර්තාවක් ලියන හැටි. සනීප වෙනකන් ඉඳලා ඇඳෙන් බයින්ද බෑලා තිය සක්මන් කරන්න කියලා කියන්න පුළුවන්.
තරවාසනයි
ස්වාමීනස්. ඔව්. ඔව් කාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා. හොඳයි උදේ මම සමු ගන්නවා. මට වැඩක් තියෙනවා. අමාරු මේකට සම්බන්ධ වුණේ. කුසල ස්වාමීනාසිට. තෙරුවන් සරණයි.
තෙරුවන්
සරණයි ස්වාමීනස්.
හොඳයි අපි පටන් ගමු.
සාදු සාදු සාදු. එහෙමනම් අපේ දෙවනි භාගය ධර්මදේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට ගෞරවයෙන් ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි සුපුරුදු විදියට ධර්ම දේශනාවත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් අද කතාබහට ආරම්භයක් ගන්න මට හිතුණා මේ විදිහේ පොඩි කතාවක් අහන්න දැකින්න ලැබුණු පොඩි සිදුවීමක් ගැන කියන්න. එතකොට මේ අදහස දැක්වෙන්නේ මේ සිදුවීම වෙලා තියෙන්නේ අන්න මහා ඇලෙක්සැන්ඩර් ඒ අධිරාජ්‍යයා ඒ තමුන්ගේ ඒ කටයුතු වල බොහොම ඉහළින් වැජබිච්ච අවස්ථාවක මේ විදියට මහා ප්‍රදේශයක් යටත් කරගෙන මේ විදියට මහා රජ කෙනෙක් විදියට කටයුතු කරපු අවස්ථාවක වෙච්ච සිදුවීමක්. එතකොට මේ සිදුවීමේ මොකද්ද? අන්න මේ රජතුමා මේ අධිරාජ්‍යය ගිහිල්ලා තියෙනවා යම් කිසි ඒ අපි හිතමු ඒ දවස්වල පැවිදිකම් කරපු මේ මහානකම නොවෙච්චත් වෙන මොකක් හරි විදිහකට මේ විදිහේ ප්‍රතිපදාවක ඉදිච්ච පුද්ගලයෙක්ගේ ආරාමයක් බලන්න. අපි හිතමු තවුසෙක් වගේ කෙනෙක්. එතකොට මේ අධිරාජ්‍යය ගිහිල්ලා මේ ආරාමයට ගිහිල්ලා උදේවරුක තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් උදේවරුක කියනකොට මේ තවුසා අන්න යම් කිසි විදිහක බැරල් එකක බැහැලා අවුව තැපීමක් සිද්ධ කර කර ඉන්නවලු. අවුව තපින වෙලාවක තමයි ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ දැන් මහා අධිරාජ්‍යෙක් මේ විදිහට ආරාමයටම හොයාගෙන ඇවිල්ලා, ඉතින් මේ තැනත්තා ගිහිල්ලා අන්න අර බැරල් එක ගාව හිටගෙන බොහොම උත්කෘෂ්ටවත් අයිරින් බොහොම තේජස ඇතිව මේ තවුසට කතා කරලා කියනවා, මම මේ විදිහට මහා ඇලෙක්සැන්ඩර් රජු, ඔබට කැමති දෙයක් තියනවාද? ඔබ මනාප දෙයක් තියනවාද? ඕනම වරයක් තියනවාද? ඒක මගෙන් ඉල්ලන්න, මම ඒක ඔබට ලබා දෙනවා කියලා මෙන්න මේ විදිහේ පැවරීමක් සිද්ධ කළා. එතකොට මේ තාපසයා අර විදිහට බැරල් එකක බැහැලා අවුව තපිමින් ඉඳපු තාපසයා අන්න පොඩ්ඩක් උඩ බලලා මේ අධිරාජ්‍යයට කියනවා තමුසේ ඔතනින් අයින් වෙනවා. ඒක තමයි මගේ ඉල්ලීම, මට අවුව වැටෙන්නේ කියලා ප්‍රකාශ කරා. එතකොට මොකක්ද ඉල්ලුවේ? අන්න පොඩ්ඩක් ඔතනින් අයින් වෙන්න කියලා තමයි ඉල්ලුවේ. එතකොට නැවතත් මට සුපුරුදු විදියට අවුව වැටෙනවා, පරණ පුරුදු අවුව මට ලැබෙනවා. ඒද ලැබීමත් එක්ක මගේ සුපුරුදු විදියට මට කල්ගත කරන්න පුළුවන් කියන ඉල්ලීම තමයි සිද්ධ කරේ. අර විදියට මහරජ කෙනෙක් ඉදිරියට ඇවිල්ලා මේ විදියේ පැවරුමක් කරාම අන්න මොනව ඉල්ලන්දෝ කියලා නිහිතට මතුවෙන්නේ. නමුත් මේ තැනත්තගේ ඉල්ලීම මොකද්ද කියලා බැලුවොත් අන්න අර මෙතන මේ ඉඩකඩ හදලා තමුන්ගේ ගමන යන්න කියලා තමයි ඉල්ලලා තියෙන්නේ. මේ විදියට පහසුවෙන් මේ වැඩේ කරගන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා තමයි ඉල්ලලා තියෙන්නේ. මගේ සුපුරුදු ජීවිතේ මට හොඳයි කියන ප්‍රකාශය තමයි ඔය සිද්ධ කරන්නේ. එතකොට ඔන්න ඔය වගේ කතාවක් අපි මේ ගලපගෙන යන සූත්‍ර දේශනාවෙත් ඊළඟට මතුවලා එනවා. ඉතින් මේ සම්බන්ධ වෙච්ච පිරිසට මතක ඇති අන්නේ බුදුරජාණන් වහන්සේ මෙකිකි කියන රජතුමාට තමන්ගේ උපස්ථායකයෙක් පිළිබඳ වර්ණනාවක් ඉදිරිපත් කරනවා. ඒ උපස්ථායකයාගේ ගුණ යම් කිසි විදියක ගායනාවක් සිද්ධ කරනවා. ඉතින් මේ විස්තර තොරතුරු ටික අපි දැන් සති කිහිපයක් තිස්සේ කාලයක් තිස්සේ ඉදිරියෙන් තියාගත්තා. එතකොට මේ විදියට ලොකු ගුණ කඳක් කිව්වට පස්සේ මේ කිකි කියන රජතුමා කියනවා, භාග්‍යවතුන් වහන්ස, ඇත්තටම මේ උපස්ථායකයාට ලොකු ලාභයක් ලැබිලා තියෙනවා. මේ උපස්ථායකයාට ලොකු යහපතක් සිද්ධ වෙලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ පමණකට විශ්වාස වෙලා තියෙනවා මේ උපස්ථායකයාට කියලා අන්න තමුන්ගේ සතුට ප්‍රමෝදය ප්‍රකාශ කරනවා. මෙන්න මේ ගාඨීකාර උපස්ථායකතෙම ලබලා තියෙන ලාභය යහපත ගැන මේ රජතුමා ප්‍රකාශ කරනවා. ඉතින් ඔතනින් මේ රජුගේ කතාව සහ බුදුරජාණන් වහන්සේගේ කතාව අවසන් වීමක් සිද්ධ වෙනවා. ඒක තමයි අවසාන ජවනිකා විදිහට ඒ කතා බහේ තියෙන්නේ. ඊට පස්සේ මේ කතා බහෙන් පස්සේ මේ රජතුමා කල්පනා කරනවා, මේ තැනැත්තා බොහොම ගුණ කඳක් සහිත කෙනෙක්. මේ තැනැත්තට යම් කිසි විදියක මම ගෞරවයක් යම් කිසි විදියක මේ පැවරීමක් කරන්න ඕනි කියලා මේ රජතුමා මොකද කරන්නේ? අන්න රත්හල් සහල් ගැල් 500ක් සකසනවා. සකසලා ඊට සුදුසු ව්‍යංජන සමග ඒ අදාළ ද්‍රව්‍ය සමග පිටත් කළේ යවනවා මෙන්න මේ ගාඨීකාර කියන තැනැත්තට මේ වස්තුව බාර දෙන්න, මේ ටික මේ තැනැත්තට ලබා දෙන්න කියලා. ඔන්න යම් කිසි විදියක තමුන්ගේ රාජපුරුෂයෝ අතේ මේක පිටත් කළේ යවනවා. ඉතින් මෙහෙම පිටත් කළා යවුවට පස්සේ මේ රාජපුරුෂයෝ මේ තැනැත්තගේ නිවසට ඇවිල්ලා මේ විදියට මහා වස්තු සම්භාරයක් අරගෙන ඇවිල්ලා අර විදියට කාලයක් අර පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහේ මහවිශාල ආහාර තොගයක් අරගෙන ඇවිල්ලා මේ තැනැත්තාට ආමන්ත්‍රණය කළා කියනවා පින්නතුන් වහන්ස. මෙන්න මේ කිකි කියන රජතුමා ඔබතුමා ගැන පැහැදීමකින් මෙන්න මේ විදියට බොහොම වස්තු සම්භාර එවලා තියෙනවා. ඒ වගේම මේ රජතේම බොහෝ වැඩ සහිත බොහෝ කටයුතු බහුල කෙනෙක් කියලා ප්‍රකාශ කළා. මෙන්න මේ වස්තුව බාර ගන්න සේක්වා කියලා යම් කිසි ආරාධනාවක් සිද්ධ කරනවා. ආරාධනාවක් සිද්ධ කරාම මේ උපාසකතේම මේ ගාඨීකාරතේම කියනවා, මට මේන් ප්‍රයෝජනයක් නැත, රජහටම වේවා කියන ප්‍රකාශය තමයි සිද්ධ කරන්නේ. එතකොට අර ලැබිච්ච දේවල් ටික ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ওই සිදුවීම තමයි ඒ සූත්‍රය ළඟට දකින්න ලැබෙන සිදුවීම. තව කොටසක් ඉදිරියට ගැලපිලා එන්න තියෙනවා. කොහොම නමුත් ඔතනින් තමයි ওই කතාව අවසන් වෙන්නේ. මෙන්න මේ රජුගේ සහ මේ ගාඨීකාර උපස්ථායක තෙමගේ කතාව, බුදුරජාණන් වහන්සේගේ ගුණ කීම අවසන් වෙනවා මෙන්න මේ ජවනිකාවෙන්. එතකොට අර විදියට මහවස්සු සම්භාරයක් අරගෙන ආවා. ඇත්තටම පොඩ්ඩක් ඉතින් ඔහොම දෙයක් ඇවිල්ලා ගේ ඉස්සරහ නැවැත්තුවාට පස්සේ නිකන් එපා කියන්නේ නිකන් හර නැති හැඟීමක්, එපා කියන්න බැරි වගේ හැඟීමක් බොහෝ දෙනෙට මතුවෙලා එන්න පුළුවන්නේ. ඒවා කාට කාටත් ස්වභාවික දේවල්. මේ විදිහේ බොහොම වටිනා රජ කෙනෙක්, මේ ප්‍රදේශයේ අධිරාජ්‍යය මාම ගැන සලකලා මේ විදිහේ වස්තු සම්භාරයක් එව්වා. ඊළඟ රජවරු එක්ක ගනුදෙන කරනකොට මේ විදිහට එකක් ප්‍රතික්ෂේප කරොත් මේකත් යම් කිසි විදිහක ආපදාවකට හිටින්න ඉඩ තියෙනවා. කොහොම නමුත් මේ ගටිකාර උපස්ථායක තෙම කියනවා, මට නම් මේ ප්‍රයෝජනයක් නැත, රජ හටම වේවා කියන අදහස තමයි ලබා දෙන්නේ. ඉතින් ඔය වගේ සිදුවීම්, හරි අමුතු සිදුවීම්, අපිට සාමාන්‍ය ආර්ථික විද්‍යාවේ නියමවලට අනුව නම්, ඒ න්‍යායවලට අනුව නම් ගලප ගන්න බැරි දේවල් තමයි. අනිත් එක මෙතන ලැබිලා කෙනෙක් පූජා කරලා ඇයි මේ විදිහට ප්‍රතික්ෂේප කරේ කියන ප්‍රශ්නිකුත් කෙනෙක්ට මතුවෙලා එන්න පුළුවන්. නමුත් ඔවා පිටිපස්සේ තියෙනවා අපිට නොපෙනෙන අමුතු අමුතු දේවල්. ඇත්තටම ඔය මොනවා හරි ලැබෙනවා කියන්නේ ඒත් එක්ක කොක්කකුත් ඉතින් ගැළපිලා එනවා තමයි. කොක්කකුත් ඒත් එක්ක ඇමිල්ලා එනවා තමයි. සමහර විට ලබා දෙන කෙනාට තේරෙන්නෙත් නෑ මම කොක්කක් කමනලා තියෙනවා මේක කියලා. ගන්න කෙනාට තේරෙන්නෙත් නෑ. ඉතින් ඔය කොක්කක කතාව කියනකොට හරි ලස්සන කෙටි සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා මෙන්න මේ වගේ දේවල් පිළිබඳ. මේක හැඳින්වෙන්නේ කුම්ම සූත්‍රය කියලා. එතකොට කුම්ම සූත්‍රය කියන්නේ සංයුත්ත නිකායේ තියෙනවා ලාභ සත්කාර සංයුත්තයක්ම. සංයුත්තයක්ම තියෙනවා ලාභ සත්කාර පිළිබඳ. මේ ලාභ සත්කාර ලැබිලා කොහොමද මේ වැ ආදීනව පැත්ත කියන එක පෙන්වන්න සූත්‍ර ගණනාවක් එකතු කරපු සංයුත්තයක්ම තියෙනවා. එතකොට ඒ ලාභ සත්කාර සංයුත්තේ තියෙන එක සූත්‍රයක් තමයි මේ කුම්ම සූත්‍රය කියන්නේ. එතකොට එතන සඳහන් වෙන්නේ අමුතු විදිහේ නිකන් මුහුදේ වුණා වගේ සිදුවීමක් තමයි. මොකද්ද මේ කැස්බෑවන් අතර කතාබහක් තමයි සඳහන් කරන්නේ. එතකොට මේ කැස්බෑ අපි හිතමු යවුන් වයසේ ඉන්න කැස්බෑවෙක් වගේ සතෙට කතා කරලා වැඩිහිටි කැස්බෑවෙක් මෙන්න මෙහෙම එකක් කියනවා. දරුව, ප්‍රිය දරුව, මෙන්න මේ ඉඩ කඩ තියෙනවා. මේ ඉඩ කඩේ ඔබට අවශ්‍ය විදියක, නිදහස් විදියක හැසිරෙන්න පුළුවන්. නමුත් අර පේන දිහාවට, අර පේන ඉසව්වට ගමන් කරන්න එපා. ඒ විදිහට ඒ දිසාව කෙරෙහි යන්න එපා කියලා මේ වැඩිහිටි කැස්බෑව අන්න දරුවාට යම් කිසි විදියක අවවාදයක් සිද්ධ කරනවා. ඉතින් මේ අවවාදය සිද්ධ කරලා ඔහොම කාලයක් ගියාට පස්සේ මේ තරුණ කැස්බෑව කියලා අපි කියමුකෝ අන්න දවසක ඇවිල්ලා මෙන්න මේ විදිහේ දෙයක් අර තමුන්ගේ වැඩිහිටියාට ප්‍රකාශ කරනවා. කියනවා මම ඔය ඔබ කියපු දිසාවට ගමන් කරා. ඔබ කියපු අනතුරක් සහිත දිහාවකට ගමන් කරා. නමුත් මට එහෙම මුකුත් අනතුරක් උනේ නැහැ. මම මේ විදිහට කිසි ගැටලුවක් නැතුව මගේ කටයුතු කළා. එහෙ සිරි නරඹලා බොහොම වටිනා ප්‍රදේශයක් මේක. ඒ සිරි නරඹලා මම නැවතත් නිදහසේ මේ දිසාවට පිහිනගෙන ආවා. හැබැයි මට තේරෙනවා මගේ පිටිපස්සේ මේ අමුතු විදිහේ නූලක් ගමන් කරන ආකාරයක්, මගේ පිටිපස්සේ මේ එක දිගට ඇදීගෙන එන නූලක් තියෙන ආකාරයක් මට පේනවා කියලා මෙන්න මේ තරුණ කැස්බෑව අර වැඩිහිටියට ප්‍රකාශ කරනවා. එතකොට මේ වැඩිහිටිය කියනවා දරුව ඔබ තවදුරටත් අපිට අයිති කෙනෙක් නෙමෙයි. ඔබ තවදුරටත් අපේ රැළේ කෙනෙක් නෙමෙයි. මොකද හේතුව ඔන්න ඔබ ওই විදිහට ඇවිලුම් බිලියකින් පහර කාලා තියෙන්නේ. ඔබගේ ඇඟේ දැන් කොක්කක් කැමිනිලා තියෙන්නේ. කොක්කට අදාළ නූල තමයි ඔය පිටිපස්සෙන් ඇදීගෙන එන්නේ. ඒක නිසා අන්න වැද්දා තමුන්ගේ අවස්ථාවහම, වැද්දා තමුන්ගේ සුදුසු වේලාව හිතුවහම අන්න ඔබව ඔය නූලත් එක්ක ඇදලා ගන්නවා. ඒක නිසා මෙහෙන් පිට වෙලා යන්න ඔබ තවදුරටත් අපිට අයිති කෙනෙක් නෙමෙයි කියලා මෙන්න මේ වැඩිහිටි කැස්බෑව ප්‍රකාශ කරනවා. ඒ වගේම කියනවා ඔබගේ පියවරු, ඔබගේ මේ විදිහට වැඩිහිටියෝ සෑහෙන පිරිසක් මෙන්න මේ අනතුරට කලිනුත් ලක් වෙලා තියෙනවා. ඔබගේ පියවරු සෑහෙන ප්‍රමාණයක් මේ විදිහට මේ අනතුරට ලක් වෙලා තියෙනවා කියලා අන්න තමන්ගේ මේ කනගාටුවක් වගේ දෙයක් මේ කැස් බෑවා ප්‍රකාශ කරනවා. ඉතින් ඔහොම කියලා බුදුරජාණන් වහන්සේ ওই කෙටි සූත්‍ර දේශනාව දේශනා කළ ඉවර වෙලා කියනවා, මහණෙනි මේ නූල තියෙනව නේද? මේ නූල අන්න ආසාවට කියන නමක්. ඒ වගේම මේ වැද්දා ඉන්නව නේද? මේ කැස් බෑ වැද්දා. මේ වැද්දා මාරයට දෙන නමක්. ඊළඟට මේ ඇවිලුම් බිලිය තියෙනව නේද? මෙන්න මේ ඇවිලුම් බිලිය ලාභ, සත්කාර, ස්තුති, ප්‍රශංසා වගේ දේවල් වලට කියන නමක් කියලා කියනවා. එතකොට මාරයා නැමැති කැස් බෑ වැද්දා මේ විදිහට ලාභ, සත්කාර, ස්තුති, ප්‍රශංසා කියන ඇවිලුම් බිලියක් එල්ල කළා තියෙනවා. මොකෙන්ද ඒක රඳා පවතින්නේ? අන්න මේ ආසාව නැමැති නූලෙන් කියලා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඉතින් ඔන්න ඔය ආසාව නැමැති නූල තමයි ඔතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ඇත්තටම ඇවිලුම් බිලිය ඇමිනුනක නෙමෙයි ඒ ගැටලුව තියෙන්නේ. ඔන්න නූල මෙන්න මේ වැද්දාත් බිලියත් අතර සම්බන්ධයක් ඇති කරනවා. එතකොට නූල නැත්තම් ඇත්තටම බිලිය තියුණා කියලා එච්චරම ගැටලුවක් වෙන්නේ නැහැ. අර විදිහට ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා වගේ දේවල් ලැබුණට ගැටලුවක් නැහැ අපේ තුල, හිත තුල මේ විදිහේ ආසාවක්, ඒවට බැඳීමක් නැත්තම්. නමුත් ඇත්තටම ඉතින් එහෙම බැඳීමක් නැති කරගන්න සෑහෙන මේ ප්‍රතිපදාවේ ඉදිරියක් යන්න වෙනවා. ඉතින් මේ විදිහට අනාගාමී තත්ත්වයට එනකම් මේ ප්‍රතිපදාව වඩපු කෙනෙකුත් අන්නේ බිලියට බයේ, නූලට බයේ අන්න ප්‍රතික්ෂේප කිරීමක් වගේ දෙයක් සිද්ධ කරනවා. එතකොට මේ විදිහට මේ ප්‍රතිපදාව වඩලා තමන්ගේ හිත තුල මෙච්චර මේක දියුණු කළා. නමුත් යම් කිසි විදියක එක්ව ආදර්ශයක් සපයන්න වෙන්න පුළුවන්. පහල කට්ටියට නිකන් දැන් අදත් උනත් අපි මේ බණට දැන් ඔක බාරගත්තනම් කියන්නේ අන්න බාරගෙන තියෙනවා. බාරගෙන මේ විදිහට වස් කාලේ බුදුරජාණන් වහන්සේ සහ ඒ භික්ෂු සංඝයා වහන්සේලාට මේ විදිහට හොඳට රත් හැල් සහලින් සලකලා තියෙනවා කියලානේ අපි කියන්නේ. ඒ වෙනුවට සමහර විට පසු පිරිසට ආදර්ශයක් වගේ වෙන්න පුළුවන්. කොහොම නමුත් මෙන්න මේ ගත කරපු ජීවන රටාවත් ඒකට හේතු වෙන්න පුළුවනි. ඒ සියල්ල වටපිටාව ගැලපිලා ඇවිල්ලා මේ තැනත්තා මෙන්න මේ ප්‍රතික්ෂේප කිරීම සිද්ධ කරනවා. ඉතින් ඔය වගේ දේවල් ලාභ, සත්කාර, ස්තුති, ප්‍රශංසා කියන ඒවා ඇත්තටම ලැබෙනකොට ඉතින් හිත තුළ යම්කිසි ප්‍රමෝදයක් ඇති වෙන එක ස්වභාවිකයි. ඉතින් කියනවා මොකද්ද? ආ මේ මං ගැනනේ මේ වර්ණනාව කරේ. මම කරපු කියපු දෙයක් පිළිබඳනේ මේ තැනත්තා මේ විදියට ප්‍රකාශ කරේ. ඉතින් ඒක මට සතුටක් ඇති කරගන්න. ආයිත් ඇති කරගන්න දෙයක් නේ. ඉවේ කොහොමද ඩිෆෝල්ට් මෝඩ් එක එන්නේ? සතුටක් තමයි. සමහර වෙලාවට තේරෙනවා මේ කියන්නේ බොරුවට, හොඳටම බොරුවට මේ කියන්නේ. බොරුවක් තේරෙනවා මේ කියන ස්වභාවයෙන්ම. නමුත් ඒත් මේ හිත ඒ වගේ ලාමක දෙයක් අල්ලගෙනත් සතුටු වෙනවා කියලා දැක ගන්න පුළුවන්. තමන් කෙරෙහි අවධානයකින්, තමන් කෙරෙහි සිහියෙන් ඉන්න කෙනෙක්ට තේරෙනවා මේ කියපු තැනත්ත මේක කිව්වේ බොරුවට. අර විදිහට ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් යම් පමණක තියෙන කෙනෙක්ට තේරෙනවා මේ බොරුවට මේ වර්ණාව සිද්ධ කරේ. නමුත් ඒකල්ලත් ඒ බොරුව තේරිලත් ඒත් මේ හිත ඒකිනුත් අල්ලගෙන යම් කිසි විදියක ප්‍රමෝදයටපත් වීමක්, යම් කිසි විදියක සතුටක් හිතට නගා ගැනීමක් ඉතින් ඇති කරගන්න කතන්දරයක් සමහර විට ගොතාගෙන යනවා මේ සිදුවීම මත බදනම් වෙලා. ඉතින් ඔය වගේ හිතක් එක්ක තමයි ඇත්තටම අපි හැම දෙනාම මේ ගනුදෙනුවක් සිද්ධ කරන්නේ. එතකොට ඔය හිතේ ස්වභාවෙත් එක්ක තමයි අපි මේ ගනුදෙනුව සිද්ධ කරන්නේ. එතකොට අර පරිණාමය ගැන සඳහන් කරනකොට කියනවා මොකද්ද? මෙන්න මේ විදිහට අපි වඳුර වෙලා ඉඳියා. වඳුර වෙලා ඉඳියා, වඳුර වෙලා ඉඳලා කාලෙත් එක්ක මොකද උනේ? අපේ නැට්ට හැලිලා ගියා. නැට්ට හැලිලා ගියාට වඳුරා කියලා ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. එතකොට අලුතෙන් මේ විදිහට බොහොම ඉහළ තත්ත්වයක් ළඟා කරගත්ත නැට්ට හැලිලා ගිහිල්ලා නමුත් මේ නැට්ට හැලිලා ගියාට වඳුර තාම ඇතුලේ ඉන්නවා නේද කියලා විමසීමක් සිද්ධ කරනවා. ඔන්න ඒ වඳුරු මනස ගැන තමයි කියන්නේ. ඔය විදිහට මේ වැඩක් නැති දේවල් මේ කොක්කක් කමනපු කෙහෙල් ගෙඩියක් දැක්කත් මේක පිටිපස්සෙන් එළවගෙන යන ආකාරයේ මනසක් අපිට තියෙනවා. අන්න ඒ මනසට යටත් වෙලා ඒ මනසේ වහලෙක් බවට පත් වෙලා ඉන්නකොට අර නැට්ට හැලිලා ගියත් තාම පරිණාමයේ ඉතුරු ටික වෙලා නැහැ. දැන් අර ඉන්දියාවේ හැම ඉතින් ඔය වඳුරන්ට හරි ප්‍රසිද්ධයිනේ. ඉතින් ඒක නිසාද කොහොද අන්න එකේ කීපදිලා වලිගෙත් එක්ක දැන් කොහොමත් කාට කාට වුණා තාම අර වලිගේ ඇටේ කියලා කෙරවල ඇටයක් තියෙනවා. ඉතුරු ටික තමයි ෂය වෙන්නේ. එතකොට දැන් අර සාමාන්‍යයෙන් කලලයක් හට ගන්නකොට වලිගෙත් එක්ක තමයි හැදෙනවයි කියලා කියන්නේ. පස්සේ මේ වලිගෙ ෂය වෙලා ෂය වෙලා ගිහිල්ලා අන්න වලිගේ ඇටේ විතරක් ඉතුරු වෙලා තියෙනවා. නමුත් මේ දැනත්තාගේ මොකක් හරි එකක් හින්දා අන්න වලිගේ පිටින්ම උප්පත්තිය ලබලා. එතකොට අර පොඩි එකෙක් හොඳ වලිගෙකුත් එක්ක ඉපදිලා තියෙනවා. නමුත් අන්න දොස්තරලා මොකද කරලා තියෙන්නේ මේක අද කාලයට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් අරුගේ වලිගේ කපලා දාලා. වලිගේ කැපුවත් නැතත් ඉතින් අන්න අර වඳුරා තාම ඇතුලේ ඉන්නවා කියලා තමයි කියන්නේ. එතකොට අලුත් විද්‍යාත්මක නාමේ විදිහට පෙන්නන මේ හෝමෝ සේපියන් සේපියන් කියන මනුස්සයා මොකද්ද මේ ලතින් වචනවල අදහස? අන්න හෝමෝ කියන එකේ අදහස මනුස්සයා කියන අදහසින් තමයි ඒක පෙන්වුම් කරන්නේ. එතකොට සේපියන් සේපියන් කිව්වහම මෙයා දන්නවා කියන අදහස තමයි සේපියන් කියන වචනේ. එතකොට දෙපාරක් සේපියන් සේපියන් කිව්වහම මොකද්ද ඒකෙන් එන අදහස? දන්නවා විතරක් නෙමෙයි දන්න බවක් දන්නවා. ආහාර ගන්නවා විතරක් නෙමෙයි ආහාර ගන්න බවක් දන්නවා. හිතවිලි හැඟීම් හිතට ගලාගෙන එනවා විතරක් නෙමෙයි මම මේ හිතවිලි හිතනවා කියලා දන්නවා. මට මේ වගේ තරහක් හිතට නැගිලා තියෙනවා කියලා දන්නවා. අනේ දන්න බව දන්න නිසා තමයි මෙන්න මේ විදිහට පරිණාමයේ ඉහළම පුරුක විදිහට මේ මිනිස්යාව පෙන්වන්නේ කියලා සඳහන් කරනවා. නමුත් එහෙම කිව්වට මොකද දන්න බව දන්න කී දෙනාද ඉන්නේ කියලා බැලුවොත් සෑහෙන ලොකු සෑහෙන බොන්න ඕනේ ප්‍රශ්නයක් තමයි. අර විදියට වලිගේ හැලිලා ගියාද මොකද ඇතුලේ තාම අර වඳුරම නේද ඉන්නේ කියලා ඇහුවොත් සෑහෙන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රතිපදාව ඇත්තටම ඔන්න ඔය කියන විදියට පරිණාමේ ඉතුරු පුරුක වලිගේ හැලිලා ගියාට බාහිරෙන් ශරීරේ මිනිස්සේගේ ස්වභාවය තියුණාට විතරක් හරියන්නේ නැහැ. අන්න අර වඳුරු මනස තාම ඇතුලේ තියෙනවා. එතකොට මෙන්න මේ වඳුරු මනසේ ක්‍රියාකාරීත්වය අපිට දැක ගන්න පුළුවන්. අන්න දන්න බව දන්නවා කියන තත්ත්වයක් මතුවලා එනවා. සතිමත් බව කියන තත්ත්වයක් මතුවලා එනවා. අන්නේ තත්ත්වෙත් එක්ක අපිට පුළුවනි මේ විදිහට ලාභ සත්කාර වගේ දේවල් කීර්ති ප්‍රශංසා වගේ දේවල් ලැබුණාම ඒවට මගේ හිත කොයි විදිහටද සතුටු වෙන්නේ? ඒව අල්ලගෙන මගේ හිත නැවත නැවත කල්පනා කරමින් ප්‍රමෝදයටපත් වෙන්නේ කොහොමද කියලා ඔන්න ඉතින් පොඩ්ඩක් පොඩ්ඩක් කල්පනා කරනවා. ඉතින් අපි සාමාන්‍ය ඔය කතා බහ කරනකොට පොඩ්ඩක් නිකන් ඇනලා බලනවා කොහොමද මේ තැනත්තගේ ප්‍රතිචාරය කියලා. ඒතර දවසකට හොඳ කිව්වාම නම් ඒක ගැන ගොඩාක් සතුටක් තියෙනවා. ඒක ගැන බොහොම ප්‍රීති ප්‍රමෝදයක් හිතේ ඇති කරගන්නවා. බැරි වෙලාවත් දවසක මොන හරි වරදක් කිව්වොත් එහෙම අන්න ඉතින් මූණු අඳුර කරගෙන කල්ගත කරමින් ඉතින් බලනවා මේ ඇයි මට මෙහෙම කිව්වේ, බලන්නකෝ මේ මං වගේ මෙච්චර මේ අහිංසක විදියට මෙහෙම වැඩ කරගෙන යන කෙනෙක්ට ඇයි මේ විදියට කතා බහ කරන්නේ කියලා. ඔන්න ඉතින් අහක යන තොප්පියක් හරි කවන්නේ ඔළුවේ දාගෙන අහනවා මට නේද මේ කිව්වේ කියලා. ඉතින් කමක් නැහැ, ඉතින් එහෙම කිව්වහම ඉතින් අපි පිරිසකටනේ බණ කියන්නේ. එතකොට අහන අහන කෙනා ඉතින් තමුන්ට ගැළපෙනවා නම් තොප්පිය හරිනම් ඉතින් දාගත්තට ගැටලුවක් නැහැ. නමුත් ඉතින් එහෙම කෙනෙක් ඉලක්ක කළාද නැද්ද කිව්වේ කියලා ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකත් ඉතින් මමත් ඉතින් කියන්නේ නැහැ. ඉතින් මම මෙයාව ඉලක්ක කළා කිව්වේ කියලා. සමහර විට ඉලක්ක කළා වෙන්නත් පුළුවන්. ඉතින් අහගෙන තොප්පියක් හරි ගමනේ දාගෙන අන්න මේ විදියට මට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වෙනුවට ඕකේ අනිත් පැත්තක් සිද්ධ කරා. අන්න නින්දාවක් සිද්ධ කරා. පාඩුවක් සිද්ධ කරා. මෙච්චර මේ 30 40 50 කින්න තැනක මාව අලලා මට මේ විදිහේ පහර දීමක් සිද්ධ කරා කියලා ඔන්න ඉතින් කතන්දරයක් ගොතාගෙන යනවා. කමක් නැහැ. ඉතින් ඒ වගේ කතන්දරක් තියෙන්න ඕනේ. නමුත් මේ වගේ දේවල් වල නැවත නැවත පැටලෙනකොට ටික දවසකුත් එක්ක කාලෙත් එක්ක සමහර විට ඉඳලා හිටලා කෙනෙක්ට සමහර විට ඉඳලා හිටලා තමයි කියලා තමයි මම කිව්වේ. සමහර විට ඉඳලා හිටලා කෙනෙක්ට තේරෙන්න පුළුවන් ඇයි මම මේ වගේ ඒවායේ පැටලෙන්නේ. ඇයි මේ වගේ කෝල්ල බබෙක් තියලා තිබ්බහම මං ගිහිල්ලා මේක ගාගෙන නාගෙන තියෙන අංගපසඟ ඔක්කොම මේකේ පටලවගෙන මේ විදිහට කල්ගත කරන්නේ ඇයි කියන ප්‍රශ්නයක් හිතට නගා ගන්න පුළුවන්. මගේ හිත තුළ මෙන්න මේ විදිහට ප්‍රශංසා කරාම සතුටකුත් නිඳා කරාම දුකකුත් ඇති වෙනව නේද කියන නිරීක්ෂණේ ටික ටික සිද්ධ කරන්න සමහර විට ඉතින් ඒ වගේ අවස්ථාවක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපිත් ඉතින් අර ලද අවස්ථාවේදී ඇනලම බලනවා ඇන්නට පස්සේ කොහොමද මේ තැනත්තාගේ ප්‍රතිචාරය කියලා. අන්න ඒ විදිහට ඈනලා බැලුවාම හොඳට තේරෙනවා කොහොමද ප්‍රතිපදාවේ තරම කියලා. ඉතින් වැඩිපුර අයින්න ගිහලා ඉතින් මාත් එක්ක තරහ වෙලා මාත් එක්ක වෛර බඳින එකත් වෙන්න පුළුවන්. එතකොට අර ආඝාතය ගන්නට යන්න ඉඩ තියෙනවානේ. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් මතු වෙනවා. ඉතින් ආඝාතය ගන්නට ගියාම කියනවා අන්න කට පොඩ්ඩක් පැත්තට යනවා. ඊට පස්සේ වචන පැටලෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ විදියට ආතපය පණ නැතුව යනවා, නිකන් අංශභාගයට වගේ වෙනවා කියලා කියනවා. අපේ ගෙවල් පැත්තේ මිනිස්සෙටත් ඔය ලෙඩේ හැදිලා තියුණා. ඒතර මේ මිනිස්සේ එහෙම එකක් උනේ නෑ වගේ ඉන්න උත්සාහ කරනවා. මෙහෙම ලෙඩන්න නෑ කියලා හංගගෙන ඉන්න උත්සාහ කරනවා. නමුත් කතා කරාම කියන එක මුකුත් තේරෙන්නේ නෑ. අතත් පණ නෑ. කටත් පොඩ්ඩක් පැත්තට ගිහිල්ලා. ඉතින් ඒ වුණාට ආඝාතය කියලා ලෙඩක් මට නෑ කියන එක තමයි ඒ තැනැත්තගේ අදහස. ඒතර සාමාන්‍ය ඔය වගේ සලකුණු නිකන් අර නිකන් අපි හිතමු අපි විකාල භෝජනයක් වගේ දෙයක් සමාදන් වුණාම දවසේ පැය 18ක් වගේ ගෙවිලා යනකොට ඔන්න ඔය ආඝාතය කියන සලකුණු ටික මතුවලා එනවා. වචන පැටලෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න අතපය පණ නැතුව යන්න පටන් ගන්න. කටත් පොඩ්ඩක් පැත්තට යන්න ඉඩ තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් තියෙනවා. අන්න මේ ශරීරයේ ආහාර ಇಲ್ಲ දඟලන කොටත් ඔය වගේ සලකුණු මතුවලා එනවා. සමහර විට මේ අහන කටියට තේ නැති ධර්ම දේශනාවක උනත් අන්තිම හරි වේගෙන යනකොට ඔන්න ටිකක් වචන පැටලෙන ස්වභාවයක් ආඝාතය ගතියක් වගේ මතුවලා එනවා මේ හාමුදුරන්ටත් කියලා. ඉතින් කොහොම හරි නමුත් ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් එක තමයි අපි මේ අරගල කරන්නේ. එතකොට දවසෙන් දෙකෙන් තුනෙන් මේ වගේ ප්‍රතිපදාවක් ඉතින් ගොඩනගා ගන්න අමාරුයි. නමුත් මේ විදිහට කාලයක් තිස්සේ කටයුතු කරනකොට අර විදිහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුණට ප්‍රශ්නයක් නැහැ. නමුත් අර විදිහේ නූලක් මේ දෙක අතර සම්බන්ධ කිරීමක් නැත්තම් නූල නැත්තම් කියලා මම අදහස් කරන්නේ මේ සම්පූර්ණ නූල දුර කරලා කියලා නෙමෙයි. අඩුම ගානේ නූල දුරලා නම් ටිකක් ඇද්දාම කැඩිලා යනවනේ අප්පා මේක. අදිනකොට මේ කැස් බෑවත් ඇදගෙන යන්නේ නැහනේ. අන්න ඒ වගේ වෙනසක් තමයි අපි කල්පනා කරන්න ඕනේ. එතකොට මේ ගටිකාර උපස්ථායකතෙම අනර විදිහට ප්‍රතික්ෂේප කිරීමක් තමයි සිද්ධ කරන්නේ. එතකොට ඔය ප්‍රතික්ෂේප කිරීම අපි මේ විදිහට කියාගෙන යමුකෝ මේක එක්තරා විදිහක අපිට කිව්ව හැකි සමතයට ගැලපෙන ප්‍රතිපදාවක් කියලා අපිට කියන්න පුළුවන්. අන්න ලැබුණ අවස්ථාවක් ඒක ප්‍රතික්ෂේප කරා. නමුත් විපස්සනාවට ගැලපෙන ප්‍රතිපදාවක් විදිහට අපිට පුළුවනි මේක බාර ගන්න. බාරගත්තට පස්සේ මොකද වෙන්නේ? අර විදිහට හිතේ සැනසීමෙන් ඉන්න ලැබෙන්නේ නැහැ. මොකද්ද හේතුව? අන්න මේක බාර දුන්නට පස්සේ ඉතින් මේ රජතුමා ඊට පස්සේ ඔන්න එන්න ඉඩ තියෙනවා වෙන වෙන මොන මොන හරි කොන්ත්‍රාත් ටිකක් අරගෙන. දැන් ඔබතුමා අර විදිහට මේ විදිහට බාරගත්තා. මෙන්න මේ විදිහ අපේ රාජමාලිගාවට ඇවිල්ලා අපිට පොඩි ගිහි බණක් දේශනා කරන්න බැරිද? එහෙම නැත්නම් මේ වගේ උත්සවයක් තියෙනවා ඒකට සහභාගී වෙන්න බැරිද? එහෙම නැත්නම් ඔය හදන වළං වලින් ටිකක් රාජමාලිගාවටත් එවන්න බැරිද කියලා ඔන්න ඔහොම අලුත් අලුත් ප්‍රශ්න ටිකක් මතුවලා එන්න පුළුවන්. අන්න සමතේ විපස්සනාවයි අතර වෙනස කියලා අපි කියමුකෝ නිකන්. ඉතින් එහෙම බැලුවාම ඔන්න දැන් කෝකද ප්‍රතිපදාව කියලා ගැටලුවක් මතුවෙනවා. අර විදිහට ප්‍රතික්ෂේප කළේ ලද අවස්ථාව සම්පූර්ණ අහුරණ එකද? එහෙම නැත්නම් බාරගෙන ඊට පස්සේ ලැබේ ඇමිනිලා එන ඒවල් ටිකට මුහුණ දෙනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒතර ටිකක් සාමාන්‍ය අනතුරකට කැමති කෙනෙක් අන්න දෙවනි කී ප්‍රතිපදාවට එළඹෙන්න පුළුවන්. ඒ ප්‍රතිපදාවත් මේ ශාසනය තුල තියෙනවා. ඒතර එහෙම එළඹුණාට පස්සේ හැබැයි අර විදිහට අතප්පිට අතක් තියාගෙන හිතේ සැනසීමෙන් ඉන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න පොඩ්ඩක් කරදර බාධක සමග ගමනක් තියෙනවා. බොහෝම සාමාන්‍ය විදිහට, බොහෝම සැහැල්ලු විදිහට ගලාගෙන ගිය ජලපාර දැන් ඔන්න වයිට් වෝටර් බවට පත් වෙනවා. උඩු යටිකුරු වෙලා කන පිට හැරෙමින් යන ගමනක් බවට පත් වෙනවා. ඒක හැබැයි මේ ප්‍රතිපදාවේ අමුතු වටිනාකමක් තියෙන දෙයක්. එතකොට කෙනෙක් ඇවිල්ලා ওই විදිහට ඉදිරිපත් කිරීමක්, ওই විදිහට පූජා කිරීමක්, තමුන්ගේ කැමැත්තක්, ඒ වගේ දෙයක් අපි හිතමු කිව්වහම, ඒ වගේ අවස්ථාවක් ලැබුණහම, ඉතින් ඇත්තටම මේ තැනැත්තාටත් යම් කිසි විදියක පිනක් කරගන්න අවස්ථාවක් ලැබිලා එනවා. ඒතර ඒ තැනැත්තාගේ අපි කියමු ඒ ප්‍රතිපදාව, ඒ ශාසන ප්‍රතිපදාවේ ඉදිරියට අඩියක් තියෙන අවස්ථාවක් එතන තියෙනවා. සමහර විට වගේ දෙයක් පූජා කළ නැවත නැවත ඇවිල්ලා යනකොට ටික ටික මේ තැනැත්තා තුළත් යම් කිසි පරිවර්තනයක් වෙන්න පුළුවන්නේ. එහෙම කට්ටිය අපි ඕන තරම් දැකලා තියෙනවා. සමහර විට මේ ඇමිනිලා එන්නේ වෙන වැඩකට. මේ සතිපාසලේ වීඩියෝ ටිකක් හදන්න කියලා, නැත්නම් සතිපාසලේ වෙන වැඩකට කියලා. එහෙම නැත්නම් මේ වතපිලිවෙත පොඩ්ඩක් කරලා යන්න, තනකොළ ටිකක් උදුරලා යන්න කියලා තමයි සමහර විට කෙනෙක් එන්නේ. ඒතකොට ඒ වගේ ආරාධනාවක් අපි ප්‍රතික්ෂේප කරාම අන්න මේ සංඝයාට ලැබෙන තිනේ යම් කිසි ලාභයකුත් දුර වෙලා යනවා. ඒ වගේම සමහර විට අර තැනැත්තට විවර වෙන්න තියුණු ඉඩ කඩක් අන්න ඇහිරෙන්න පුළුවන්. එතකොට අපි ඕන තරම් දැකලා තියෙනවා සමහර විට තනකොළ ගලවන්න කියලා ආපු කට්ටිය, සමහර විට මේ කුට්ටියක් පිලිසකර කියලා කරන්න කියලා ආපු කට්ටිය, සමහර විට මොනවා හරි දානයක් පූජා කරන්න, මොනවා හරි පිරිකරක් පූජා කරන්න, අට පිරිකරක් පූජා කරන්න කියලා ආපු කට්ටිය පස්සේ ඇවිල්ලා කියනවා අන්න මම මේ විදිහ වැඩකට තමයි ඉස්සෙල්ලාම ආවේ, නමුත් මේ සක්මන් මළු දැක්කම මට හරි ආසාවක් ඇති වුණා. මේ ඇයි මෙච්චර දිගට මේ විදිහේ නිස්සාරණේ සක්මන් වලු හදලා තියෙන්නේ, මෙහෙම ලස්සන වැලි දාලා මේ විදිහට අඩි 30 45 60 90 වෙනකන් මෙච්චර මේ දිග සක්මන් වලු මොකදද කියලා මට අමුතු විදිහ ආසාවක් ඇති වුණා. ඉතින් මම දෙවනි පාර, තුන්වෙනි පාර, හතරවෙනි පාර, පස්වෙනි පාර මේ විදිහට ආවා කියලා අන්න කෙනෙක් තවුන්ගේ අතීත කතාවක් ඉදිරිපත් කරනවා. ඒතකොට ඒ වගේ අවස්ථාවක් හැම වෙලේම අපිට අනතුරකුත් සහනයකුත්, එහෙම නැත්නම් රිස්ක් එකක් සහ ඔපචුනිටි එකක් කියන දෙකක් මතුවලා එනවා. ඉතින් රිස්ක් එක ගත්තේ නැත්නම් එතන ඔපචුනිටි එකත් ඒක එක්කම නැති වෙලා යනවා. ඉතින් ඒකකින්ද ඒ වගේ කෙනෙක් අහම ඉතින් අර එපා නොකියා මොකද්ද මේ තැනැත්තාගේ උමනාව කියලා පොඩි විවෘත වීමක් සිද්ධ කරොත් සමහර විට ඒකෙන් අන්න සංඝයාටත් ලාභයක් වෙන්න පුළුවන්. ඒ අඩුපාඩුවක් තියෙන දෙයක් පිලිසකර වෙලා ඒ අඩුපාඩුවක් සම්පූර්ණ වෙන්න පුළුවන්. ඒ වගේම කරන තැනැත්තට ඊට වැඩිය බොහොම යහපතක්, පහසුවක් වෙන්න ඒක හේතු වෙනවා. මොකද ඔය නිකන් නිකන් දෙනවා දෙනවා කියලා තමයි කාට දුන්නත් එකයි කියලා තමයි හිතෙන්නේ. නමුත් මේ ධර්මය ඊට වැඩිය ගැඹුරු දෙයක්. එතකොට අර විදිහට හිඟන්නට දෙයක් දුන්නත් ඒකේ ප්‍රතිඵල තියෙනවා. නමුත් මේ විදිහේ අන්න මේ බුද්ධ ශාසනය අරමුණු කරලා දෙන දාන එක, ඒ විදිය කරන සංඝහයක අන සාමාන්‍ය පමණින් නෙමෙයි ප්‍රතිඵල තියෙන්නේ. ඉතින් අර විදියට ඉඟන්නේ කිලක කරලා තියදුන්නොත් දහස්සරක් තියෙන ප්‍රතිඵලේ අන සමහර විට අනන්තයි අප්‍රමාණයි කියලා නිම කරන්න බැරි තරමට වඩා වර්ධනය වෙන්න පුළුවන්. එකම දේ දන් දීලා මේ අන ප්‍රතිග්‍රාහකයාගේ වෙනස තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක් අඳුරු කරනවාද, ඒ වගේ අවස්ථාවක් වහලා දානවාද කියන ප්‍රශ්නේ ඒ එක එක පුද්ගලයා මත රඳාපවතිනවා. ඉතින් විවෘත කරපු ගමන් අනතුරක් ඇතරම මතුවලා එනවා. සමහර කට්ටිය අපිට ඇවිල්ලා ඉතින් ඔන්න ඔය ඉතින් පැවරුමක් එහෙම සිද්ධ කරනවා. ඉතින් පැවරුමක් සිද්ධ කරනවා, අනේ ස්වාමීන් වහන්සේ ඕන දෙයක් කියන්න, මෙන්න මේ මේ විදිහට මං කැමති මේ වගේ දේවල් පූජා කරන්න කියලා කියනවා. එතකොට කියපු ගහම තේරෙන්න අතිර තියෙනවා මෙන්න මේ කියන පැවරුම, මේ කියන කතාව නිකන් අර මුනිච්චාවට කරන එකක්. සමහර විට කෙනෙක් හදපත්ලින්ම කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් අපේ හිතට නැగిලෙන අදහස මොන වගේද කියන එකේ ඒ පුද්ගලයා මත ඒ අවස්ථාව මත රඳාපවතිනවා. ඉතින් ඒ වගේ අවස්ථාව ගන්න ඉතින් එකපාරට අපිට ඕනේ නැහැ ඕවා අපිට ඕන ඇති වෙන තියෙනවා කියන එකට වැඩිය අන්න පොඩ්ඩක් විවෘතව කියලා බලන්න පුළුවන්. ආ හරි, එහෙනම් මේ මේ හයිලයිටර් එකක් ඕන වෙලා තියෙනවා. අර හයිලයිටර් කියලා જાතියක් තියෙන නිකන් මෙහෙම අකුරු ලියලා ඒකට උඩින් හයිලයිටරෙන් ඇඳහම නිකම් පොඩි නිකම් පොඩි ගතියක් තියෙනවානේ. අන්න ඒ වගේ එකක් තිබුණා නම් ප්‍රයෝජනයි කියලා බැලුවාම ඔන්න මේ තැනැත්තගේ ඇත්ත ස්වභාවය හොයාගන්න පුළුවන්. සමහර විට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට මේ දවස්වල එන්න වෙන්නේ දැන් හයිලයිටර් එකක් ඉල්ලලා තියෙන්නේ මේ දවස්වල එන්න වෙන්නේ මම පස්සේ මේ තව අවුරුද්දකින් විතර එන්න හිතාගෙන ඉන්නවා. එතකොට මම අනිවාර්යෙන් හයිලයිටර් එකක් අරන් එන්නම් කියලා. ඉතින් ඔය නික් පිලා යනවා. ඉතින් ඔය ඉතින් අර hina කාලේ ඉන්න පුළුවන් වැඩ තමයි. නිකන් අර දවසට වේල් දෙක තුනක් කන්න ඕනේ නෑ. ඒක පොඩ්ඩක් ඔය එක වේලක් කාලා අනිත් ඒවට ඔය වගේ ටිකක් බඩ දාගත්තාම මේ වටපිටාවේ තියෙන ජෝක් ටිකක් හිතට දාගත්තාම ඉංග්‍රීසි අපෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවල ඉතින් හොඳ හොඳ අත්දැකීම් තමයි. ඉතින් ඒ වගේ වෙලාවෙදී බලන්න ඕනේ අර වටපිටාව එක කොහොමද, මේ එන තැනත මොන වගේද කියලා. අන්නේ සුදුසු අවස්ථාවේදී ඉදිරිපත් වෙලා එන හැඟීමත් එක්ක අපි කියන අර ගට් ෆීලිං කියලා, ඒ වෙලාවේදී අනේ යම්කිසි විදියක ෆීලිං එකක් මතුවෙලා එනවා. මේක හොඳ නෑ කියලා අදහසක් සමහර විට මේ හිතලා කල්පනා කරලා ගන්න එකක් ගැන නෙමෙයි කියන්නේ. ඒ වෙනුවට නිකන් අර හද පත්ලෙන් නැගිච්ච යම්කිසි හැඟීමක් මතුවෙලා එනවා. සංස්කරණය නොකරපු එකක් මතුවෙලා එනවා. ඒ ගිය සතියේ බණ අවසානයේ යම්කිසි කෙනෙක් ඔන්න කල්පනීයද කොහෙද කියපු අදහසක් තුළ ඔන්න ඔය කියන කතාව ටච් වෙලා ගියා. මෙන්න මේ සංස්කරණය නොකර මතුවෙන දේ එක කොහොමද ගැටයුතු කරන්නේ? ඒ වගේ දෙයක් අපි හිතලා කල්පනා කළා මේකයි අරකයි කියලා වෙනස් කරගන්නවද? එහෙම නැත්නම් අර විදිහට ඒ එන එක එහෙම බාර ගැනීමක් සිද්ධ කරනවාද කියලා. එතකොට ඔන්න ඔය සංස්කරණය නොකර එන தත්ත්වය තියෙනව නේද? ඒක අමුතුම අන්න හදවතක් කතා කරනවා කියලා කියන්නේ ඕක තමයි. හදවත කතා කරලා කියන්නේ හොඳම දේවල් නොවෙන්න පුළුවන්. නමුත් ඔය gut feeling කියන එක මේ ප්‍රතිපදාව යන කෙනෙක්ට අමුතුම කෙටි මාර්ගයක් විවර කරලා දෙන දෙයක්. එතකොට සමහර විට මගේ gut feeling එකේ තියෙන්නේ මේ වගේ නපුරු වැඩ, දුෂ්ට වැඩ කියලා වෙන්නත් පුළුවන්. සමහර විට මේ වගේ අසීරු අවස්ථාවකට මුහුණ දුන්නාම පස්සේ හරි තේරෙනවා, මාසයකට දෙකකට හරි පස්සේ හරි තේරෙනවා මගේ හිතේ ඒ වෙලාවේ මේක සුදුසු නෑ කියලා යම්කිසි හැඟීමක් මතුවලා ආවා. නමුත් මම මේ නුසුදුසු බව ප්‍රතික්ෂේප කරමින් හිතලා කල්පනා කළා, අයියෝ මෙයා මට මේ විදියට උදව් කරලා තියෙනවා, මේ ඇවිල්ලා තියෙන අවස්ථාවේ මේ වගේ ප්‍රතික්ෂේප කිරීම හරි නෑ කියලා අන්න මම ඒක දුරස් කරගත්තා කියලා පස්සේ සමහර විට පැටලිලා කෙලවෙලා ගියාට පස්සේ මාසයකට දෙකකට පස්සේ හරි තේරෙන්න පුළුවන්. මම දන්නේ මගේ ජීවිතේ නම් එහෙම අවස්ථා මට පස්සේ මතක් වෙලා තියෙනවා. මේ වෙලාවේ මේක සුදුසු නෑ කියන හැඟීමක් හිත තුලින් හිතලා කල්පනා නොකරම මතුවලා ආවා. නමුත් ඒ වෙලාවේ මම ඒකට ඇහුම්කන් දුන්නේ නෑ. ඒ වෙනුවට මං හිතුවා කල්පනා කරා මෙච්චර අවුරුදු ගාණක් මේ විදියට වැඩ කටයුතු කළා, මේ විදියට මෙහෙම මෙහෙම ගනුදෙනු කළා, මේ වගේ ප්‍රතික්ෂේප කිරීමක් මම කිරීම සුදුසු නෑ කියලා වගේ හැඟීමකින් හිතලා කල්පනා කළා මම මේක යටපත් කරගෙන අන්න සුපුරුදු ගමනේ ගියා කියලා. අන්න සමහර විට කෙනෙක්ට මතක් වෙයි ඒ ගියපු ගමන කොයි දිසාවටද අපි අරන් ගියේ කියලා සංසන්දනය කරලා බලන්න පුළුවන්. අන්නේ විදිහට ඒ හදපත්ලෙන් නැగిලා එන හැඟීම් තියෙනව නේද? අන්නේ හැඟීම් අපිට අමුතු විදිහේ රහසක් කියනවා. ඒ හැඟීමකින් එපා කියනවා නම් සමහර විට ඒක සුදුසු දෙයක් වුණත් ඒ අවස්ථාවේදී නුසුදුසු වෙන්න පුළුවන්. ඒ වගේ හැඟීමකින් ඉල්ලනවා නම් සමහර විට අන්න නුසුදුසු දෙයක් වුණත් සුදුසු බවක් තියෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේත් කෙලින්ම වගේ නැතත් ඔය වගේ සමහර අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. සමහර විට කියනවා මොකද්ද මේ කෙනෙක් දැක්කහම අපේ හිතේ ප්‍රසාදයක් මතුවලා එනවා. මේ තැනැත්තා බොහොම නිකන් කාලෙක ඉඳලා දන්න අඳුරනවා වගේ මේ තැනැත්තට සමීප බවක් අපේ හිතට නැగిලා එනවා. එතකොට කියනවා මේ වගේ අවස්ථාවලදී මේ තැනැත්තට සමීප වෙන්න ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. මොකද මේ සංසාර ගමන අන්න අතීතයේ යම්කිසි බැඳීමක් තියෙන්න පුළුවන්. ඒ වගේ හදපත්ලෙන් නැగిලා එන හැඟීමක් තියෙන වෙලාවක මේ අලුත් පුද්ගලයෙක් මං නන්නා හඳුනන පුද්ගලයෙක් කියලා දුරස් වෙලා ඉන්න ඕනේ නැහැ. ඒ වෙනුවට හැඟීමට අනුව මේ තැනත්තත් එක්ක ගනුදෙනු කරලා බලන්න පුළුවන් කියලා අනේ යම්කිසි විදිහක විවරයක් පෙන්නලා තියෙනවා. ඔන්න ඔය gut feeling කියන එක හරිම අමුතු දෙයක්. ඒක අපිට ගොඩක් වෙලාවට අමුතුම විදිහේ මාර්ගයක් පෙන්නනවා. නමුත් අපි ඒක මොකද කරන්නේ? ඒක යටපත් කරලා හිතලා කල්පනා කරලා උත්සාහ කරලා සමහර විට වෙන දිහාවකට යනවා වෙන්න පුළුවන්. ඉතින් ඕක ගැන හරි ලස්සන උපමාවක් තියෙනවා මේ යුද්ධයට බට ඇතෙක් පිළිබඳ කතාවක්. එතකොට කියනවා මෙන්න මේ මේ විදිහට යුද්ධයට ගියපු ඇතෙක් දැන් යුද්ධේ නැගිලා එනකොට ඒ සටන ඇවිලිලා එනකොට මේ ඇතා මොකද කරන්නේ? අන්න අතින් අත් දෙකෙන් කකුල් දෙකෙන් හිසෙන් මේ හැම අවයවයෙන්ම මේ සතුරු හමුදාව සමග සටන් කරනවා. දලවලින් ගහනවා, කකුලෙන් පාගනවා, අර විදියට ඔළුවෙන් චොප්ප කරනවා, මෙහෙම සටන් කරනවා. හැබැයි මේ ඇතා අන්න හොඬවැල අල්ලගෙන හොඬවැල හංගගෙන තමයි මේ වැඩේ කරන්නේ කියලා ප්‍රකාශ කරන. ඔන්න ඔය රිසර්වේෂන් එකක් ගැන තමයි කියන්නේ. අර වැඩේට සම්පූර්ණ බැහැලා නැහැ. ඒ වෙනකොට මූ හොඬවැල හංගගෙන තමයි මේ සටන් කරන්නේ කියලා කියනවා. එතකොට ඔය දැන් අතාට හොඬවැල කියන්නේ තියෙන වටිනා මංගෙනේ. ඉතින් ඔය වතුර බොන්න ගියත් හැම වෙලෙටම ඉතින් ඕක තමයි දාලා බලන්නේ. ගෙයක් උඩ ඇතුළට උනත් ඇවිල්ලා පොඩ්ඩක් දාලා අර ලුණු පොල් කට තියෙන්නේ කොහෙද කියලා ඕකෙන් තමයි හොයන්නේ. එතකොට මේ ඇතෙක්ට හොඬවැලක් කියන්නේ බොහොම වටින දෙයක්. ඉතින් ඇතෙක් වතුර බිබී ඉන්නකොට අර කිඹුලෙක් ඇවිල්ලා ගොන් කමට හොඬවැල එලිලා. මූට තරහ යනවා, ගිහිල්ලා කිඹුලව අරහෙට ගහලා මෙහෙට ගහලා ඔළුවෙනු පොඩි කළා තමයි නතර කරන්නේ. මොකද යකො මෙච්චර මේ වතුවේදි හොඬවැලේ මෙල්ලුණා කියන තරහක් ඌට නැගිලා එනවා. හොඬවැලේ මෙල්ලුණා කියන ප්‍රශ්නයක් ඌට නැගිලා එනවා. ඉතින් ඔහොම බුදුරජාණන් වහන්සේ කතාවක් කියනවා කියලා ඊට පස්සේ කියනවා හැබැයි මේ යුද්ධය ඇවිලිලා යනකොට ඊට පස්සේ පැය ගණනක් මෙහෙම ගෙවිලා යනකොට යම් කිසි අවස්ථාවක් එනවා මේ සතා අන්න අර රිසර්වේෂන් එකක් තිබුණා නේද අර විදියට හිත තුල යම් කිසි සංගව ගත්ත බැස නොගත්ත ස්වභාවයක් තුනන ඒක නැති වෙලා යනවා. මොකද හේතුව දැන් යුද්ධය ඇවිලිලා දැන් ඒ සටනේ තමයි සම්පූර්ණ ඉන්නේ. දැන් මූ මොකද කරන්නේ? අන්න අත්තපය හතරෙන් විතරක් නෙමෙයි, හිසෙන් විතරක් නෙමෙයි, දලවලින් විතරක් නෙමෙයි, අර හොඬවැලෙනුත් පහර දීමක් සිද්ධ කරනවා. හොඬවැලෙනුත් මේ වටපිටාවේ ඉන්නේ උන්ට අන්න ප්‍රහාර එල්ල කරනවා. එතකොට මේ සිදුවීම දැකපු මේ ඇතාගේ ඇත්ගොව්වා දැනගන්නවා දැන් නම් ඇතා ඉතින් වැඩේට බැහැලා තියෙනවා. දැන් නම් ආපහු මූව හැරවීමක් නැහැ. දැන් ඉතින් මොකෙක් ආවත් මූ ජීවිතේ පරදුවට තියලා හරි ඒකත් එක්ක සටන් කරනවා. ආ ජීවිතේ දීලා මිසක් මේ සතා පස්සට අඩියක් තියන්නේ නැහැ කියන හැඟීම මත වෙලා එනවා. ඔන්න ඔය හිත තුල තියෙන රිසර්වේෂන් එක ගැන තමයි ඔය කියන්නේ. එහෙම නැත්නම් ඉමෝෂනල් බැගේජ් කියලා අපි කියන්නේ. මේ ප්‍රශ්නයක් අහන අවස්ථාවක්, තමුන්ගේ අදහසක් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබුණා. නමුත් ඒ වෙනුවට ඒක මල්ලට දාගෙන ඉන්නවා. තනිකර නිකන් මච්චරිය මසුරුකම කියලා තමයි කියන්නේ. මොකද මගේ මේ අත්දැකීම ප්‍රකාශ කරලා මෙච්චර මේ සභාවක, මගේ මේ හැඟීම ප්‍රකාශ කරලා මෙච්චර මේ සභාවක, වැරදිලාවත් මේ අහගෙන ඉන්න එකෙක් නිවන් ගියොත් කියන මසුරුකම තමයි තියෙන්නේ. ඒකින්ද සාකච්ඡාවකට ඒ විදිහේ ප්‍රශ්නයක් ගොනු කරන්න කැමති නැහැ. ඒ වෙනුවට ඒක හංගගෙන ඉඳලා අර විදිහට ඉරිසියාව නිසා හංගගෙන ඉඳලා පස්සේ ලාවක අර ප්‍රයිවට් කාර් එකක් අරගෙන ඇවිල්ලා ඉදිරිපත් කරන්න බලනවා. මේ විදිහට ටැක්සි එකකින් ඇවිල්ලා ඉදිරිපත් කරන්න බලනවා. මොකද මේ බැරි වෙලාවත් මේ අහගෙන ඉන්න එකෙක් නිවන් ගියොත් එහෙම ඕක අහලා අන්න මසුරුකම අර රිසර්වේෂන් හිත ඇතුලේ තියෙන යම්කිසි කොටසක් ඒ තේක බීලා කෝප්පේ තියලා යන වෙනුවට කෝප්පේ ගෙදර අරගෙන යන්න අදහසක් හිත තුල මතුවලා එනවා. රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා හොඳට කාලා බීලා අන ඩෝගි බෑග් එකක් ඉල්ලනවා. ජෝක ගැන තමයි ඔය කියන්නේ. එතකොට ඔන්න ඔය කතා ඔය කොටස නැත්තම් ඇත්තටම අපි අර අර අපි යුද්ධයට බහැපු ඇතෙක් වගේ තමයි. එතකොට ජීවිතේ මරණේ නෙමෙයි එතන තියෙන ප්‍රශ්නේ. අන්න වැඩේට බහැලා තියෙන්නේ. ආය අනම් මනන්නේ. ආ ඒ වෙලාවට අන්න සම්පූර්ණ හදපත්ලෙම්ම ඒ වැඩේ එදිලා තියෙනවා. මෙයාගේ වෙනම හිතේ කොටසක් හිතේ බිඳීමක් නැහැ. අර විදිහට මුළු හදින්ම වැඩක් කරනවා කියන හැඟීම අපිට අරගන්න පුළුවන්. එතකොට අපි ඔය ජීවිතේ ගත කරනකොට කරන දේ ආයි බොක්කේම කරන්න පුළුවන් නම්, රිසර්වේෂන් එකක් නැතුව කරන්න පුළුවන් නම්, අර විදිහට හිතලා කල්පනා කරලා නැතුව ඔහෙ ඒ ආපු හැඟීමත් එක්ක කටයුතු කරනවා. එතකොට අපි හල් දිනවා පණින්න පෙර සිතා බලනු කියලා එකක් තියෙනවා. නමුත් ඇත්තටම මේ කියන කතාව පැනලා ඉවර වෙලා හිතන්න කියලා තව වගේ එකක් තමයි මේ කියන්නේ. පැනලා ඉවර වෙලා හිතන්න කිව්වහම ඒකේ අමුතු විදියක ගැඹුරක් තියෙනවා. ඉතින් හිතපු මේ කල්පනා කරපු තියෙන අදහස් උදහස් එක්ක පැටලිලා යන්න පුළුවන්. කමක් නැහැ, ඒ පැටලීමත් අපි අගය කරනවා. පොඩ්ඩක් පැටලෙන්නත් එක්ක තමයි මේ කියන්නේ. මොකද්ද මේ කියන්නේ? ඇයි මට මේ කියන දේ තේරෙන්නේ නැත්තේ කියලා හරි ප්‍රශ්නයක් හිතට නගා ගන්න පුළුවන්. අන්නේ හදපත්ලින් නැగిලා එන හැඟීම පිළිබඳ කතාවක් තමයි මේ කියන්නේ. අර විදිහට හොඬ වැලෙනුත් සටන් කරන ඇතෙක් පිළිබඳ කතාවක් තමයි මේ කියන්නේ. ඒ ඇතාට ආයේ ජීවිතේ පිළිබඳ අපේක්ෂාවක් නැහැ. දැන් වැඩක් කරන්න ගියාමත් ඔයගේ දෙයක් තියෙනවා. දැන් සාමාන්‍ය අපි හිතමු ඕන දැන් පින්ඩවාදේ ගිහිල්ලා ඇවිල්ලා 10 යාමාරට විතර. ඉතින් පොඩක් ඩාඩි එහෙම දාපු අවු එහෙම පාගෙනගෙන වෙලාවක් නේ ඕක. ඉතින් ওই වෙලාවේදී මේ හාමුදුරු කතා කරලා කියනවා, මොකද්ද මහත්තයා පොඩි වැඩක් තියෙනවා, යම් පොඩි වැඩක් තියෙනවා කියලා කියනවා. එතකොට ඒ වගේ වෙලාවක සාමාන්‍ය ඩාඩි දාන්න හිතෙන වෙලාවක් නෙමෙයි. මන් දන්නේ මට හිතුනේ නැහැ ඒ දවස්වල මම ওই විදියට සුදු ඇඳන් ඉන්නකොට. මලත් තුනේ අයියෝ දැන් ඩාඩි දාගෙන ගිහිල්ලා කොහමද දානේ ගන්න කියන ප්‍රශ්නයක් තමයි මට තියුනේ. ඒතර මට හොඳට මතකයි ඒ දවස්වල ඒ වැඩ කටයුතු කරපු හාමුදුරුවෝ ඉතින් පොඩ්ඩක් නිකන් අනුකම්පාවෙන් වගේ ඉතින් පොඩ්ඩක් ඉතින් කටයුතු කරා. දැන් වැඩේ කියන්නේ ඒ කරුමෙම ගැළපිලා ඇවිල්ලා දුකද මට ලැබිලා තියෙනවා. ඉතින් මගේ නම් එහෙම අනුකම්පාවක් නැහැ. ඉතින් කට්ටිය ද්වේෂ ඇති කරගන්නේ, කට්ටිය තරහ ඇති කරගන්නේ සමහර විට අන්න ඉතින් මාත් එක්ක තමයි. ඉතින් ඔය ඇරියස් ටික ඔක්කොම යන්නේ මගේ පිටින් තමයි. ඉතින් කමක් නැහැ, කොහොම හරි ඉතින් මේ වෙලාවට කියනවා ආ යම් පොඩි වැඩක් තියෙනවා කරන්න. ඊයේත් වැඩක් කරා, ඊයේත් ගිහිල්ලා ඔන්න බහැලා දැන් මෙන්න කටු ගාලක ගිහිල්ලා, කූඩැල්ල ගාලක ගිහිල්ලා අන්න යම් කිසි වැඩක්. ඒතර බොහොම මේ තරුණ වයසේ ඉන්න කෙනෙක් අර හොඳට නිකන් අපි කියන්නේ පිළිවෙලට ඉඳලා වගේ පුරුදු කෙනෙක් තමයි මාත් එක්ක ගියේ. ඉතින් ගිහිල්ලා ටිකක් කරලා වැඩ කරනකොට දැන් මේක කටු ගලවනවා, ඊට පස්සේ කූඩැල්ලෝ ගලවනවා. ඉතින් ඔහොම තමයි ඉතින් වැඩේ පටන් ගත්තේ. දැන් ටික අර රිසර්වේෂන් එකක් තියෙනවා හිත ඇතුලේ. තාම අර හොණ්ඩේ තමයි හංගගෙන ඉන්නේ මේ. නමුත් ටිකක් කළා යනකොට දැන් අර බර වැටිගෙන එනකොට, ටිකක් ඩාඩිය දානකොට, ඇඟ ටිකක් රත් වෙනකොට දැන් ඔන්න කටු පිළිබඳ අදහසක් නැහැ. දැන් ඔන්න කූඩැල්ලෝ පිළිබඳ අදහසක් නැහැ. සමහර විට කෙනෙක්ගේ ඒ වෙනස වෙන්නේ නැහැ. මුළු පැය ගානම හරි පැයක් හරි විනාඩි 45ක් හරි ඒ වෙනස වෙන්නේ නැතුවම ගෙවෙන අවස්ථා වුණ තරම් දකින්න පුළුවන්. නමුත් අර වැඩේ වෙලාවේදී සමහර කෙනෙක් අන්න අර රිසර්වේෂන් එක අතහැරලා අන්න සම්පූර්ණ බැස ගැනීමක් සිද්ධ කරනවා. අර විදිහට හොඬේත් එළියට අරගෙන හොඬිනුත් සටන් කරන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවට තේරෙනවා දැන් නම් මේක මේ වැඩේට බහැලා තියෙන්නේ. දැන් නම් ආපහු වෙන කෙනෙක් කොයි කෙනෙක් ආවත් අන්න මේ පහර දීම සිද්ධ කරනවා කියලා අන්න ඒ ඇතාගේ උපමාවෙන් දකින්න පුළුවන්. ඉතින් ගොඩ ඇවිල්ලා බලනකොට සමහර විට කූඩැල්ල 4-5 දෙනෙක් කාලා කටු 4-3-4කුත් ඉතින් ඇඟ ඇතුළට ගිහිල්ලා, නමුත් අන්න පොඩි අමුතු විදිහේ ජොලියක් තියෙනවා. අමුතු විදිහේ වෙනසක් හිත තුළට මතුවලා එනවා. ආ මේ විදිහේ ප්‍රතිපදාවක අපි එදිලා ඉන්නවා කියන එක. හොඬෙත් එළියට අරගෙන සටනකට මම බැස්සා කියන අදහස තමයි තියෙන්නේ. ඒ වගේ අදහසක් අන්න ටික ටික කල්පනා කරගන්න පුළුවන්. ටික ටික ගලප ගන්න පුළුවන්. මෙන්න මේ gut feeling එක කියන එක ටික ටික අඳුර ගන්න පුළුවන්. ඒ විදිහ අඳුර ගැනීමක් කරනකොට අපිට තේරෙනවා ටික 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 අන්න මේ විදිහේ වෙනසක්, මේ විදිහේ ප්‍රතිපදාවක් අපි තුල දියුණු වෙලා එනවා. දැන් සමහර කෙනෙක්ට හිතෙනවා දැන් පැවිදි වුණාම විශේෂයෙන් පැවිද්දෝ දිහා බලන ගිහි කට්ටිය පිළිබඳ අදහසකුත් තියෙනවා. ඊට පස්සේ කැලෑවේ කට්ටියගේ වගේ අදහසකුත් තියෙනවා. මොකද්ද මේ අදහස? අන්න මේ පැවිදි වුණාට පස්සේ ගහක් යට ඉන්න ඕනි. පැවිදි වුණාට පස්සේ පාංශුකූල සිවුරක් පොරවන්න ඕනි. පැවිදි වුණාට පස්සේ මේ විදිහට පිණ්ඩපාතෙන් යැපෙන්න ඕනි. පැවිදි වුණාට පස්සේ මේ විදිහට අන්න ඒ මුත්‍රා බීලා ඖෂධ විදියට හදා ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පොරොන්දුව තමයි යෝග. මේ ටික මම දෙනවා උඹලට ආව මේ විදිහට. උපසම්පදා මාලකෙත් කියන්නේ මෙන්න මේ හතර තමයි උඹලට ලැබෙන්නේ කියලා. නමුත් කියනවා හැබැයි උඹලට පින තියනවා නම්, හැබැයි උඹලට ලැබීම තියනවා නම් අන්න මේ ගහක් මුල වෙනුවට සමහර විට එක ඵලයක් තියෙන, ඵල දෙකක් තියෙන, ඊට වැඩිය ඵල තියෙන, තාට්ටු දෙක තුනක් තියෙන කුටියක් උනත් හම්බ වෙන්න පුළුවන්. ලැබීම තියනවා නම්, ඒ වගේම මේ විදිහට පිණ්ඩපාතේ ගිහිල්ලා හරි කමක් නැහැ, නැතුව හරි කමක් නැහැ, හොඳ ප්‍රණීත භෝජන හම්බ වෙන්න පුළුවන්. මේ විදිහට අසනීප වෙච්ච වෙලාවක හොඳ ස්පිරිතාලයක ගිහිල්ලා නවත්තලා කට්ටිය බෙහෙත් අරන් දෙන්න පුළුවන්. අර විදිහට සිවුරු වෙනුවට බොහෝම ඉහළ රෙදි වලින් මහච්ච සිවුරු උඹලට ලැබෙන්න පුළුවන් කියලා අනේ යම්කිසි විදිහක ප්‍රකාශයක් කරනවා. එතකොට කෙනෙක් හිතනවා අන්න මම පැවිදි වෙලා නැතුණාට කවන්නේ, පැවිද්දෝ නම් මේ විදිහට ඉන්න ඕනේ, මේ විදිහට ඇපිලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් කැලෑ දෙපාර්තමේන්තුවෙන් හිතනවා මේ හාමුදුරුවෝ ටික මේ ගයින් වුණා නම් අන්න මේ තනකොළ ටිකක් නැවත වැවුණා නම් මේ කැලේ නැවතත් යථා ස්වරූපෙටපත් වෙනවා කියලා. ඉතින් 아무ත විදිහේ බැල්මක් තමයි ඕක. සමහරවිට පැවිදි වෙච්ච කෙනෙකුත් දැකලා තියෙනවා මම ඉඳලා හිටලා මේ විදිහ ලැබෙන දේ පරිභෝග කරන්න කැමති නැහැ. එයාගේ හිත තුල යම්කිසි සැකයක් තියෙනවා. හිත තුල යම්කිසි හැඟීමක් තියෙනවා මෙච්චර මේ දේවල් පරිභෝග කිරීම මට සුදුසු නැහැ කියලා. ඉතින් සමහර විට අර ලැබුණත් පරිභෝග කරන්න හිතෙන්නේ නැති එකත් අන්න කලින් දීපු ක්‍රමේටම තමයි මතුවලා එන වැත්තේ. නමුත් අන්න තමුන්ට ලැබිච්ච දේ, ධාර්මිකව ලැබිච්ච දේ, ඒක පරිභෝග කිරීම ගැටලුවක් නෑ. ඒ පොරොන්දු බුදුරජාණන් වහන්සේ හොඳට දීලා තිනවා. මම දන්නේ මට නම් කවදා ආවත් ඔහොම හැංගීමක් මතුවලා ඇවිල්ලා නෑ. මම ඉන්න කුටියත් සාමාන්‍ය ටිකක් විශාල කුටියක්. ඒකත් මේ ලැබිච්ච කුටියක්, මේකේ ඉන්න කියලා ලැබුණු කුටියක්. එතකොට ඒකෙත් ඉන්නකොට අන්න සමහර විට කෙනෙක් ඇවිල්ලා ඉස්සරහම වාඩි වෙනවා. ඉස්සරහම වාඩි වෙලා බලනවා පොඩ්ඩක්, නිකන් අර සක්මන පැත්තෙන් අනිත් පැත්ත බලනවා. බලලා අහනවා සොයිනන් මේකේ මේ හාමුදුරුවෝ කීනම වැඩ ඉන්නවද? මං කියනවා මං විතරයි ඉන්නේ. ආ කියලා ඊට පස්සේ ඉතින් ඔන්න යම්කිසි භාෂාවක් කියනවා. ඉතින් සමහර විට ඔන්න ඒ වගේ කෙනෙක්ට කියන්න පුළුවන් අන්න මේ මේ ඊට මදි වගේ නේද? අපි ඊළඟ පාර මේක මේ තට්ටු දෙකට හදාන ඉන්නේ. මෙහෙම තට්ටුවයි තව උඩින් තට්ටුවයි කියලා පොඩ්ඩක් නිකන් අවුස්සලා යවන්න පුළුවන් ඒ වගේ කෙනෙක්ව. අර මොකද්ද අර අරහෙම ලැබිය යුතු නෑ කියලා හිතනවා. තමන් ගිහි ජීවිත ගත කරගෙන හොඳට කාලා බීලා අයිඩියල් කමන්නේ. මේ හාමුදුරුවෝ ඉන්නෝනේ අල්පේච්ච ප්‍රතිපදාවක කියන අදහස තියෙනවා. අර විදිහට මේ කෙනෙක් පරිභෝග කරනවට කැමතිත් නෑ. නමුත් මට නම් ওই කුටියට ගියපු දවසේ නෝ හොඳට නිින්ද යනවා. හොඳට මට එහෙම මේකේ මේ නිකන් මෙච්චර වැඩි කියලා හැඟීමක් කවදාවත් මතුවෙලා ඇවිල්ලා නෑ. එහෙම මතුවෙන කට්ටියටත් මං කියන්නේ අර තව තට්ටු දෙකේ කුටියක් හදන්න ඕනේ මේ වගේ. තට්ටු දෙකේ කුටියක ඉඳියා නම් හරි කියන අදහස තමයි මම මේ කට්ටියටත් ලබා දෙන්නේ. එහෙම අපිට ලැබිච්ච දෙයක් පරිභෝග කරන්න බැරි නම් අන්න ඒ විදිහේ හිතේ සැකයක් මතුවෙනවා නම් අන්න සමහර විට අර කලින් දීපු පුරුද්ද වෙන්න පුළුවනි. දැන් පහුගිය දවසක හොඳ සිදුවීමක් වුණා. ඉතින් මේ මේ කොල්ලෙක් ඉඳියා පැවිදි වෙන අදහසින් ඊට පස්සේ දැන් මාස නාමයක් විතර ඉඳලා 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 කොම කොමාරි මේක පැවිදි වෙන දවසකට හමාරකට කලින් පැනලා යන්න ගිහිල්ලා. එතකොට මේ මේ අන්න දරා ගන්න බෑ. ඒ වටිනාකම ලැබෙන්න ඔන්න මෙන්න ඒකට දරදී ඔක්කොම ඇදලා. නමුත් අර තමුන්ගේ හිත තුල යම්කිසි අන්න මේක දරන්න බැරි මේ ලැබිච්ච වටිනාකමට සුදුසු නැති ස්වභාවයක් මතුවලාවිලා තියෙනවා. අර ගට් ෆීලින් එකම තමයි ඔතෙන්දි වැඩ කරන්නේ. හැබැයි ඉතින් ඒ වගේ මේ මේ කසාද බැඳලා යන්න හදන වෙලාවේ මේ ජනේලෙන් පයින් හදන ඒවුන්ව නවත්ත ගන්න හොඳ නෑ අප්පා. ඒ වගේ උන්ට ජනේලේ ඇරලා දීලා කියන්න ඕනේ ජනේලෙන් පැනලා ඵලයක්. මොකද උඹ ඔය කසාද බැඳගත්තත් උඹට ඔය යහපතකට හේතු වෙන්නේ නෑ. අර ගට් ෆීලින් එක තමයි ඔය. ඉතින් අර කෙනෙක් කියනවා මොකද්ද අන නෝනා කසාද බඳින්න ඔන්න මෙන්න තිවිද්දි අර මනමාලි ගිහිල්ලා කාමරයට ගිහිල්ලා දොර වහගෙන දැන් මූ දොරට තට්ටු කරනවා. ඇයි මේ මොකද තරහ වෙන්නේ, ඇයි එන්නේ නැද්ද එළියට කී කිය. ඊට පස්සේ තව එකෙක් ඇවිල්ලා කියනවා මේ මේ බෑන්ඩ් එක සූදානම්, දැන් බෑන්ඩ් එක සූදානම් වෙලා ඉන්නේ කියලා කියන්නේ. අර බයිනෝ යකෝ බෑන්ඩ් එකට ඕන විදියට දැන් මේ මෑ ගෑණි නෑනේ, මනමාලි නෑනේ, දැන් කාමරය ඇතුළට වැදිලා දොර වහගෙනනේ කියලා කියනවා. ඉතින් මේ වගේ වෙලාවට කාමරය ඇතුළට වෙලා දොර වහගෙන මොන වගේ දෙයක් කරනවා ඇද්ද කියලා කල්පනා කරගෙන ඉන්නකොට එකෙක් කියනවා මම එහෙමනම් ජනේලි කඩාගෙන එළියට පයින්නවලු. ඊට පස්සේ ගිහිල්ලා බලනකොට ඇත්තටම ජනේලි කඩාගෙන ගිහිල්ලා. ඉතින් ඒ වගේ යන්න හදන එකෙක්ව නවත්තගෙන අමාරුවෙන් කසාද බැඳගත්තා කියලා වැඩකුත් නැහෙනේ. ඒ වගේ කට්ටියට යන්න දෙන්න ඕනේ. අර විදියට මේ ලැබෙන්න ගිය උදේ දරා ගන්න ඒ විදිහේ හැඟීමක් හිත තුළ නෑ. සමහර විට අර පරණ කර්ම විපාක වෙන්න පුළුවන්. උන්ට මේ පහුගිය මෑත අතීතය අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන්. අන්න වැරදිලා වගේ ජනාධිපති වෙච්ච කට්ටිය ජනාධිපති වෙන්න කලින් බොහෝම හොඳට ඉඳපු මිනිස්සු අන්න ඒ තනතුර ලැබුණාට පස්සේ ඒක දරා ගන්න හැකියාවක් නෑ. ඒ පරුස භාවයත් යම් කිසි පමණකට තියෙන්නේ බෑ. එතකොට ගිහිල්ලා ඒක කර්මයට වගේ ලැබුණ වැරදිලා වගේ ලැබුණා. අන්න ලැබිච්ච දවසේ ඉඳලා පච්ච වේලා දෙවයි මුළු ලංකාවේම ඉන්න වැඩිම නිග්‍රහ ලැබපු තැනැත්තා බවට පත් වෙලා තමයි අහවර වෙන්නේ. අන්න අර ඒ ලැබිච්ච දේ දරා ගන්න බැරි දුර්ලභකම තමයි තියෙන්නේ. අර විදිහට ලැබුණු වටිනාකම බාර ගන්න බැරි, අතර ලැබිච්ච දේ බඩට දා ගන්න බැරි දුර්ලභකම තමයි තියෙන්නේ. ඒ අර හිත තුල තියෙන බැගේජ් එක, ඉමෝෂනල් බැගේජ් එක, එහෙම නැත්නම් අර හිත තුල තියෙන රිසර්වේෂන් එක පිළිබඳ අදහසක් තමයි ඔය කියන්නේ. එතකොට ඒක නැත්නම් ඒක පොඩ්ඩක් දුරස් කරගත්තා නම් ඇත්තටම අර හදවතේ කතාවක් අපිට අහන්න ලැබෙනවා. අනේ මුළු හදින්ම යුදයට බැසගත් ඇතෙක් වගේ සටනක ස්වභාවයක් අපි තුල තියෙනවා. ඒ ඇත ආයි බලන්නේ නැහැ. ආයි කවුද, මොකද්ද, මේ අවස්ථාව මොන වගේද කියලා බලන්නේ නැතුව අන්න අර මුළු හදින්ම යුද්ධ කරන ස්වභාවයක්, අර හොඬ වැල පාවිච්චි කළත් සටන් කරන ස්වභාවයක් අන්න ටික ටික මත වෙලා එනවා. අන්න ඒ වගේ හොඬ වැලත් පාවිච්චි කළා කරන සටනක් පිළිබඳ අදහසක් තමයි මේ ප්‍රතිපදාව. ඒ විදිහට හොඬ වැලත් පාවිච්චි කළා සටන් කරන්න පුළුවන් නම් කෙනෙක්ට අන්න සමහර විට ඒ තැනැත්තා බොහෝම කෙටි මාර්ගයකින් මේ ප්‍රතිපදාව ඉදිරියට වඩාගෙන යනවා වෙන්න පුළුවන්. ඒ තැනැත්තට ඔය ආධුනික ලේබල් ගහ ගන්න උවමනාවක් නැහැ. ඒ වෙනුවට සමහර විට සතියෙන් දෙකෙන් තුනෙන් මාස කීපයකින් අන්න යම් කිසි අමුතු විදියක පරිවර්තනයක්, අමුතු විදියක වෙනසක් මේ තැනැත්ත තුළ වෙනවා. අන්න අර හොඬෙත් එක්ක තමයි සටන. ආ යනම් මන රිසර්වේෂන් නැහැ. ලැබිච්ච දේ මූලට කෙලින්ම කියලා දානවා. තරහ නම් තරහයි කියලා දානවා. යාළු නම් යාළුයි කියලා දානවා. එතනින් ඒ වැඩේ අහවර කරනවා. ආයි තවමකුත් අරගෙන යන්න උනන්දුවක් අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ප්‍රශ්නයක් තියුණා නම් ඒක අහලා ඉවර කළා යනවා. ඒ වෙනුවට ගෙදර ගිහලා කල්පනා, අයියෝ අහන්න තියුණ ප්‍රශ්නයක් අපරාදේ කියලා තියෙනවා. දැන් මමත් ඉස්සර ඔය ඉස්කෝලේම ඉන්නකොට, පන්තිවල ඉන්නකොට මගේ ස්වභාවය තමයි මමත් ඉතින් ඔය ඉදිරිපත් වෙලා ප්‍රශ්න අහන જાති නෙමෙයි. ඒ වෙනුවට පස්සේ ඉතින් කල්පනා කරනවා, තේරුණෙත් නැහැ. ඒක අහන්නත් අදහසක් ඉතින් නැగిලාව, නමුත් ඇහුවෙත් නැහැ කියලා ඔන්න ඔය විදිහට තමයි. දැන් හැබැයි මම උත්සාහ කරන පුළු පුළුවන් තරම් අර මගේ පරණ ස්වභාවයත් මතක් කරලා ඒ අවස්ථාවේදී ඒ ටික එතනම නිදහස් කරලා යන්න. දැන් සමහර විට පහුගිය දවස්වල ඊගෙන ගන්න ගිහිල්ලා ඔය පාලි පන්තියද මොකක්ද එකට ගිහිල්ලා ඒ ගුරුන් ආංශයට මාව එපාම කරපු ශිෂ්‍යයවට පත් වුණා. මේ තරහකට එහෙම මොකුත් නෙමෙයි, ඉතින් ප්‍රශ්නම අහලා තමයි. ප්‍රශ්නම අහලා තමයි ඉතින් අනිත් කට්ටියටත් පන්තිය ඇදිලා ඇදිලා යනවා, එපා වෙනවා කියලා කියනවා. ඉතින් තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැහැනේ, බෑනේ කරන්න බෑ. ඒක පැහැදිලි කරගන්න තු යන්න බෑනේ, ඉස්සරහට යන්න බෑනේ. එහෙම නැත්තම් වැඩක් නැහැනේ. ඉතින් අන්න ඒ විදිහේ වෙනසක් අපේ ජීවිතවලට ඇති කරගන්න පුළුවන්ද? එතකොට අර ඉමෝෂනල් බැගේජ් එක නැති ස්වභාවයක්, අර විදිහේ රිසර්වේෂන් එක නැති ස්වභාවයක් මතුවලා එනවා. ඒතර කෙනෙක්ට ප්‍රශ්න නැගෙන්න පුළුවන්. එතකොට මේ වගේ හැඟීම්, අඳුරු හැඟීම් වෙන්න පුළුවනි. සමහර විට මේ නුසුදුසු හැඟීම් වෙන්න පුළුවන් මේ වගේ මතුවලා එන දේවල් කියලා ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි ඉතින් කාලයට ඉඩ දීලා බලමු. නුසුදුසු දේවල් නුසුදුසු බව දැනගෙන කරනවා නම් ඒ අමුතු විදිහේ එතන වෙනසක් තියෙනවා. දැන් අපි ඔය අමුතු පරුෂ චරිත ගැන අහලා තියෙන ලෝක ඉතිහාසේ ඒ වගේ පුද්ගලයා අමුතු විදිහේ ශක්තියක් ජවයක් තියුණු කට්ටිය. නමුත් වැරදි දිහාවට යෙදිච්ච ගමන් අන්න වැරද්දේ යනවා අග්‍රස්ථානෙටම යනවා. ගිල මුළු ලෝකෙම ආයුධ වලින් නතු කරන ගානට මේ මුළු ලෝකෙම මරලා විනාශ කළා හරි කමක් නැහැ මම මේ කේ රජ වෙනවා කියන ගානට යන්න පුළුවන්. එතකොට ඒ දිසාව දැන ගැනීම සඳහා තමයි අපි මේ විදිහ ප්‍රතිපදාවකට වැඩිලා ඉන්නේ. එතකොට මේ ප්‍රතිපදාව තුළ අපිට නොයෙකුත් අංග කොටස් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. එතකොට ඒ අංගත් එක්ක ගැළපෙනවද කියලා බලන්න පුළුවන්. නමුත් අර හදවතේ රිසර්වේෂන් එකක් තියාගෙන ඉන්න කෙනෙක්ට වැඩිය අර විදිහට විවෘතව කටයුතු කරන කෙනෙක් ඇතරම අමුතු විදිහේ ගමනකේ දෙනවා කියන සලකුණක් මම මගේ ජීවිතේ දැකලා තියෙනවා. දැන් පහුගිය දවසක හොඳ සිද්ධියක් වුණා. මොකක්ද දන්න? ජපන් රජකුමරියක් කොමන කෙනෙක් එක්ක යාළු වෙලා. එතකොට ජපානේ මුළු ඒ පැලැන්තිම එකතු වෙලා, ඊට පස්සේ මාධ්‍යත් එකතු වෙලා, මේ තැනැත්තටයි මේ යාළුවේ චොකොල්ලටයි ඊට පස්සේ අර රජකුමරිටයි ගහලා ගහලා ඒ පවුල්ල තියෙන කුණු කන්දල් ඔක්කොම හොයලා ඉදිරියට ඇදලා දාලා ඒ තරුණයාගේ අම්මටත් මඩ ගහලා ඕම් කළා. කොච්චර දැඟලුවත් අන්තිමට අවුරුදු 10ක් විතර තියලා තියලා අන්තිමට අන්න රජකාම රජකම උඹලා තියාගනින්නලා මට ওই රජපෞලේ රජකුමරි ඕනේ නෑ කියලා බාර දීලා අර තරුණයා එක්ක නික්මිලා යනවා. උඹලාගේ රජකම උඹලා තියාගනින්නලා කියලා නික්මිලා යනවා. අන්න හදවතේ කතාවක් තමයි ඔය කියන්නේ. එන්නේ ඉදී වෙනසක් තමයි ඔය කියන්නේ. අර හොන්ඩෙත් එළියට අරගෙන තමයි දැන් සටන. ආයනම් බලන්නේ උඹලගේ රජකම උඹලා තියාගනින්නලා කියලා නික්මිලා යනවා. ඒ විදිහේ වෙනසක්, ඒ විදිහේ ප්‍රතිපදාවක් තමයි අපිට මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් එකපාරට බැරි වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ගේ රිසර්වේෂන්ස් ගොඩක් වැඩි. එතකොට ඔවා ඔක්කොම එකපාර එළිය දාන්න ගියොත් වටපිටා ඉන්න කට්ටියටත් පොඩ්ඩක් බඩ යන ගතියක් එන්න පුළුවනි. නමුත් ටිකෙන් ටික ඒ දිසාවට යන්න කියන ආරාධනාවක් තමයි තියෙන්නේ. ටිකෙන් ටික ඒ දිසාවට යනකොට අර විදිහේ සුදුසු අවස්ථාවේදී සුදුසු විදිහට කටයුතු කරා. ආවව පස්සේ දවසක ඒ අයියෝ මූට කියන්න තිබුණා තව දෙකක් කියලා කනගාටුවක් හිතරමතු වෙන්නෙත් නෑ. පස්සේ දවසක මං ඒ වෙලාවේ සමාව ගන්න තිබුණා, සමාව ගත්තේ නෑ අපරාධී කියලා කනගාටුවක් හිතරමතු වෙන්නෙත් නෑ. ඒ වෙනුවට කියන්න තියෙන වෙලාවෙදි කියලා තියෙනවා, සමාව ගන්න ඕන වෙලාවෙදි සමාව අරගෙන තියෙනවා. නැතු අර වාසි පැත්තර විතරක් නෙවෙයි මේක හැබැයි ඈ. ගොඩ දෙනෙක් ගන්න වාසි පැත්තර විතරනේ, වාසි පැත්තර ආහාරි හරි මේ විදිහේ මේ බයින වෙලාවට හරි, හැබැයි සමාව ගන්න වෙලාවට ඒක පොඩ්ඩක් වහගෙන කරගෙන හංගගෙන යනවා. ඉතින් අර කන්න ඕන වෙලාවට තමයි ඉතින් නේද? එහෙම එකක් ගැන නෙමෙයි කියන්නේ, වෙනුවට දෙපැත්තම තියෙනවා. වාසි වෙන්න පුළුවන්, අවාසි වෙන්න පුළුවන්. නමුත් අන්න අර හොඬෙන් තමයි සටන. හොඬේ එළියට අරගෙන තමයි සටන. ඒ විදිහේ වෙනසක් තමයි මේ ගල්ප ගන්න තියෙන්නේ. ඉතින් නමුත් මේ කියන කතාව මේ අපේ ඉතිහාසයේ තියාගත්ත මේ සූත්‍ර දේශනාවේ කණපිට තමයි මම මේ කියාගෙන ගියේ. ඒ පැත්ත කියලා අනිත් පැත්තට බහැබු ගමන තමයි මේ ගියේ. එතකොට ඒ විදිහේ වැලකීමක් සහ අනතුරක්, රිස්ක් එකක්, ඔපචුනිටි එකක් පිළිබඳ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. එතකොට කෙනෙක් තමුන් පිළිබඳ විශ්වාසයක් නැත්තම් එයාට හැම වෙලේම රිස්ක් එක ප්‍රතික්ෂේප කරලා දාන්න පුළුවන්. රිස්ක් එකට එළඹෙන්නේ නැතු ඉන්න පුළුවන්. නමුත් තමුන් කෙරෙහි විශ්වාසයක් තියෙනවා නම් එතනත් පොඩි රිස්ක් එකක් අරගෙන බලනවා, අනතුරක් අරගෙන බලනවා. අර විදියට වයිට් වෝටර් රාෆ්ටිං වලට පොඩ්ඩක් ගිහිල්ලා බලනවා මගේ හිතේ ස්වභාවය කොහොමද කියලා. එතකොට හිත කැළඹෙනවා. දැන් මේ වැඩ කරන්න ගියපු කට්ටියටත් හිත කැළඹෙනවා. දැන් නිරවශ්‍ය වුණාත් ඉතින් අපි හිටපු ගම මොනවා හරි කිව්ව ගම ඔන්න හිත රිදෙන ඇයි ස්වාමීන් වහන්සේ එහෙම කිව්වේ මට කියලා ඉතින් අහනවා. ඉතින් වැඩ කරන්න ගියපු කට්ටියට නේ, ඔය නැති කට්ටියට එහෙම කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මම නම් රහත් වෙලා කියලා හිතන්නේ. නමුත් කවුරු හරි මොනවා හරි කිව්ව ගමන් ඔන්න යථා ස්වභාවේ මතුවලා ටික ටික ගැළපිලා එනවා. ඒක නිසා ඉතින් වැඩක් කරන්න ගියාම අර විදිහට වැඩේට බැස ගත්තාම, ඔන්නෙත් එළියට ගත්තාම පොඩ්ඩයි ඉතින් රිදීම් පෙරලීම් එන්න පුළුවන්. නමුත් ඒක තුලින් තමයි අපිට ප්‍රතිපදාව ගැළපිලා එන්නේ. නැත්තම් ඔය කියන ප්‍රතිපදාව ඉතින් ප්‍රශ්නයක් ගැටලුවක් නොවන තාක්කල් තමයි, කෙනෙක් ඇවිල්ලා නොබනින තාක්කල් තමයි බැනපු ගමන් අන්න පරණ පුරුදු ගොන්කන් ටික ඔක්කොම එළියට වැටෙනවා. එතෙන්ට වෙනකන් රහත්, ඊට පස්සේ ඔන්න ආපහු කුණු හරප තමයි එළියට එන්නේ. ඒක නිසා බලන්න තම තමන්ගේ ජීවිතවල මේ විදිහට හොඬේ මම කොහෙද තියාගෙන ඉන්නේ, හොඬේ සංගෝගනද ඉන්නේ, නැත්නම් හොඬෙත් එළියට අරගෙනද මගේ මේ සටන කියන පරීක්ෂාවක් තමයි තියෙන්නේ. වැනිව පරීක්ෂාවක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් ඉතාම කාලෝචිත මාතෘකාවක් යටතේ තමන්ගේ ජීවිතයට වටිනා කියන උපදෙස් ගොඩක් එක්ක අපිට ධර්ම දේශනා සිදු කර ධම්මකුසල ස්වාමීන් වහන්සේට ඥාත වතාවක් තෙරුවන් සරණ සමගින් දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අත උස්සලා දැන් අහන්න පුළුවන්. සුරංගනීට අන්මියුට් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ඇහෙනවා ඇති කියලා හිතනවා. එහෙම ප්‍රශ්න තමුන්ගේ ඔළුවට එනකොට ඇයි ඒවට සැක කියලා ලොකු ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම කියන්නේ. දැන් අපිට දැන් මං ඉස්සෙල්ලා මට සිදුණු ප්‍රශ්නය ඇහුවහම ස්වාමීන් වහන්සේ කිව්වේ ඒක පුංචි ළමයෙකුටත් තේරෙනවා. නමුත් ඒක මා තුළ පවතිච්ච සැකයක් විදිහට තමයි එළියට දැම්මේ කියන එකයි ස්වාමීන් වහන්සේ කිව්වා කියලා මට දැනුනේ. එතකොට ඇත්තෙන්ම අපිට එන ප්‍රශ්න මන් දකින්නේ සැකයක් වෙන්න පුළුවන්. ඒ වුණත් ඒකේ නිවැරදි බව දැනගන්න හින්දායි අපි ප්‍රශ්න කරන්නේ. එහෙම කරන එක වැරද්දක් නෑ කියලා ඔබ වහන්සේගේ ධර්මදේශනයෙන් මට සිතුනේ. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
අය කියපු ප්‍රශ්නේත් මට පොඩක් කියනවා. මට මේ පොඩ නිකන් බඩාවුල් යන වෙලාවක් අප්පා ඔය උදේ පාන්දර 7 විතර
කියන්නේ. මම කිව්වේ ස්වාමීන් වහන්සේ මට දැන් සති දෙක තුනක ඉඳලා නිකන් කැරකිල්ලක්වත් නෙමෙයි ඒක. නමුත් හිසේ ලොකු කම්පන චංචල වගේ දේවලුත් නිතරම දැනෙනවා. මුළු මූණම අමුත්තක් දැනෙනවා. ඒක සාමාන්‍ය විදිහ නෙමෙයි කියන එක මට දැනුණා. ඉතින් මං දවස් 4-5ක් ඉන්නකොට මේ මම ක්ලිනික් එකකට යනවා. ඒ ක්ලිනික් එකට ගිය වෙලේ එතනින් ප්‍රෙෂර් චෙක් කරද්දී ඒගොල්ලෝ ප්‍රෙෂර් වැඩි කියලා මට දොස්තර ළඟට යන්න කිව්වා. ගමන මං දොස්තර ළඟට ගියාම දොස්තරත් බෙහෙත් වෙනස් කරලා දුන්නා. මාත් ඒවා බිව්වා. සතියක් විතර දැන් බිව්වා. ඒත් ඒකේ වැඩි වෙනසක් මට දකින්නේ නැහැ. මම භාවනා කරන එක කරනවා. ඒ වුණාට මට හැම තිස්සෙම මුනේ ඒ කම්පන චංචල වගේ මොනාද ලොකු අමුත්ත නිකන් පාවෙනා වගේ. හැබැයි ඒකෙන් මට සාමාන්‍ය ජීවිතේ වැඩ කරගන්න ටිකක් අපහසුතාවයක් තියෙනවා. ඩ්‍රයිව් කරන්න එහෙම හැකයක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ දේවල් නිසා මට ඔයිට කලිනුත් එහෙම අර බොඳවීමක් කියන එක ඇතිවීම නිසා ඕක අපහු ලොකු ස්වාමීන් වහන්සේට කිව්වහම ඒකත් මේ භාවනාවෙන් සිදුවෙන දෙයක් කියලා දැනගත් මේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. මට ඒක නිකම්ම නැතු ගියා. ඒ හින්දා මට අද දවසම මේ විදිහට මම උදේ ඉඳලා හිටියේ. ඒ හින්දා මට හිතුණා මේකත් භාවනාවෙම කොටසක් වෙන්න ඇති කියලා. මම අද ලොකු ස්වාමීන් වහන්සේට ඒක ප්‍රශ්නයකට ඉදිරිපත් කරේ. ඉතින් ඒක හඳුනා ගන්න
මේ දැන් මෙහෙමනේ, දැන් ඔය කතන්දරේ ඔක්කොම ගෙතෙන්නේ ඔය කී විදියට සැක සංකා මත තමයි නේද? දැන් දොස්තර ලගාවට ගිහිල්ලා පරීක්ෂා කරලා දෙනවා, ඒගොල්ලෝ බේතුත් මාරු කරලා දෙනවා, ඊට පස්සේ අලුතෙන් ලෙඩකුත් මොකක් හරි නමක් දෙන්න ඇති. ඉතින් ඔය ඔක්කොම තියෙනවානේ. නමුත් අපිට ඔය ඔක්කොම ටික තියාගෙන මේ මගේ හිත තුළින් මේ වගේ දේවල් පිළිබඳ දරණ ඇති කරන වෙහෙස මාව මේ සැක කිරීම නිසා මම මේ රවුන් යනවනේ. වටවලල් ඉස්පිරිතාල වලට යනවා, ෆාමසි වලට යනවා, ඊට පස්සේ තව පරීක්ෂණ වලට යනවා. ඉතින් ඔක්කොම තියෙනවානේ. නමුත් ඉතින් මේ ප්‍රතිපදාව ගැන විශ්වාසයක් තියෙනවා නම් ඒක වෙන සමහර විට දරාගෙන ඉන්නවා. දැන් පහුගිය දවසක ආමඳුරු කෙනෙක් මොනවද චෙක් කරලා ඇවිල්ලා කියනවා මේ ෆැට් ලිවර්. ඉතින් මං කෝ මම චෙක් කරලා නැහැ නේ, ඒකින්ද මට නැහැ කියලා. චෙක් කරපු දවසෙත් නේ ওই ප්‍රශ්න මතුවලා ඉන්නේ. ඉතින් එතකොට චෙක් කරන්නේ නැති තාක්කල් බොහොම නිරෝගී. දාරාර කෝදාර මොගරාජ ආමඳුරු කියන්නේ මේ කුෂ්ටයක් හැදිලා මේ කැලේ මොකද්ද පිදුරු ඇඳක තමයි ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා අහනවා චවි පාපක චිත්ත බද්ධක, මේ පිටපොත්ෙන් නම් පාපී හැබැයි හිත සොඳුරුයි, සිත සොඳුරුයි. මෙන්න මේ හේමන්ත හිත කාලේ, දැන් ඉස්සරහට යන කාලේ ගැන කියන්නේ මේ ලංකාව පැත්තට. හේමන්ත හිත කාලේ මේ බොහොම රාත්‍රිය හරි හීතලයි. භික්ෂුවඹ මොකද්ද මේ කරන්නේ කියලා විමසා සිටිනවා. එතකොට මොගරාජ හාමුදුරු කියනවා මේ මට අහන්න ලැබිලා තියෙනවා මේ මගදී පුරාවට කෙත් පැහිලා කියලා. ඒ කියන්නේ පිදුරු වලින් අඩුපාඩුවක් නැහැ කියලා තමයි කියන්නේ. තමන්ගේ පිදුරු ඇඳට කොහෙන්වත් අනතුරක් එන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් මමත් ඔයා වගේ තමයි සතුටින් ඉන්නවා කියලා කියනවා. අන්න මොකද්ද ඔය කයේ පීඩාවල් ආවට අන්න ඒකෙන් වෙහෙසක් ඇති වෙන්නේ නැහැ. නැත්තම් මොගරාජ හාමුදුරන්ට පුළුවන් නේ අප්පා බෙත් මාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ අර විදිහට මේ අලුත් පරීක්ෂණ වලට යමු වෙන්න පුළුවන්, අලුත් ලෙඩක් කියලා මේකට නමක් දාගන්න පුළුවන්. ඈ ඉතින් අර තේරුමක් නැහැ, දන්නව වැඩක් නැහැ කියලා. ඒකෙන් අපි අදහස් කරන්නේ සියල්ල ප්‍රතික්ෂේප කරලා ඉන්න කියලා. නමුත් ඒ සුදුසු අවස්ථාවේදී හදිස්සි ඉතින් ওই කටපැත්තට ගිහිල්ලා පොඩ්ඩ අතපය පන නැතිලා වැඩුණොත් ඉතින් කොහොමත් ඉස්පිරිතාලේ යවෙනවනේ. එහෙම එකක් ඉතින් පොඩ්ඩක් එනකම් පොඩ්ඩක් අර දේවල් ටික ඒ සැක සංකා ටික ඉවසගෙන ඉන්නවා. ඉතින් මේ භාවනාවක් කරනකොට ඇත්තටම ඔය පා වෙලා බොඳ වෙලා ඉතින් නිවනට යන්නත් පුළුවන්. හැබැයි ඒක ගැන සැක කරොත් පාවෙලා බොඳ වෙලා ආපහු මේකටම ඇවිල්ලා ඇදගෙන වැටෙනවා. මිස්පිරිතාර වලට ගියාම මේකටම ඇවිල්ලා ඇදගෙන වැටෙනවා. දැන් මම පාවගේ දාසල දැන් අර ඉස්සර වගේ ඇටෙන්ෂන් එකක් තියන්න බෑ. හරිද? ඉතින් ඊමේල් එකක් ඕන දිග ඊමේල් එකක් පටන් ගත්තාම දැන් කියවන්න හිතෙන්නේ නැහැ භාගයක් දුර යනකොට. ඉතින් මං කියනවා මේ ඕටිස්ටික් ගතියක් ඇවිල්ලා තිනවා මේ දවස්වල පොඩ්ඩක්. ඒකින්ද මට එහෙම නිකන් විස්තර සහිතව නම් කියවන්න උනේ නැහැ ඊමේල් එක. හැබැයි පොඩි සතුටුයි ඉතින් මෙහෙම ලිලෙව්වට කියලා. ඉතින් අර අර ඉතින් එහෙම දේවල් මතුවලා එන දැන් ඕක ගිහිල්ලා දොස්තර කෙනෙක්ට පෙන්නුවොත් ඉවරයිනේ. එහෙම නැත්නම් අපි හිතමු දැන් නිහඬ භාවයේ හඬ ඇහෙනවා. නිහඬ භාවයේ හඬ සමහරුන්ට ඇහෙනවා මහා දෝංකාරයක් විදිහට. ඒතර කණේ නෙමෙයි ඕක තියෙන්නේ. ඒ වෙනුවට අන්න අර වෙනම දිහාවකින් වගේ තමයි ඕක ඇහෙන්නේ. ඒතර ওই දෝංකාරය ඇහුන ගමන් කට්ටිය ගිහිල්ලා අම්මෝ උගුර කන නාසය සම්බන්ධ විශේෂඥයෙක් අල්ලලා පේනනවා. ඉතින් ඌ දනවනේ අනිවාර්ය බෙහෙත් ටිකක් දෙනවනේ. එක්ක පිස්සු බෙහෙතක් දෙනවා. නැත්නම් කණේ මොකක් හරි අවුලක් පිහිලා කියලා බෙහෙතක් දෙනවා. ඉතින් අර පාවගේ දවසක ළමයෙක් කියනවා මේ නිහඬේ හඬ. ඊට පස්සේ කවුද මනෝජ්ද කොහෙද ඉන්දියා මං ඉතින් මට පාරක් යවවා හොඳ වෙලාවට මේක මනෝජ්ද දාන්න නැතුව මට දැම්මේ නැත්තම් එහෙම මෙන්න මේකට බේත් ගන්න කියන්නේ ඉඩ තියෙනවා කියලා. ඊට පස්සේ මනෝජ් ඉදිරිපත් වෙලා කියනවා නෑනේ හාමුදුරේ මම සතිය වඩන කෙනෙන්නේ කියලා අන්න ඉදිරිපත් වෙලා කියනවා. එතකොට නියඬ භාවයේ හඬ ඇහුණත් ඉතින් බේත් ගන්න යන්න පුළුවන්. නමුත් ඒක දරාගෙන ඉන්න කෙනාට තේරෙනවා අනේ ටික වෙලාවකින් ඇහෙනවා නැති වෙලා යනවා. අමාරියට දිගටම තියෙනවා ඒත් නැති වෙලා යනවා. ඉතින් ඔහොම තමයි. බොඳ වීම ඔක්කොම හොයාගෙන යන්න ගියොත් ඇත්තටම මේ ලෝකෙ බොඳ වෙන්නේ නැපයි. නැතු ඕක හොඳ වායු වර්ණ විදිහට තිවිලා මේකට තියෙන ආලේ දුරු වෙන්නේ නැහනේ. ඒ වෙනුවට මේ ඉන්ද්‍රියන් බොඳ වීමක් සිද්ධ වෙනවා. ඒ බොඳ වීම හොඳ සලකුණක්. හැබැයි ඉතින් අපි ඒක බාරගන්නේ නැත්තම් ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්නවා නම් ඉතින් අර සැක සංකාව තමයි ඉතින් තියෙන්නේ. ඉතින් හොඳයි මම මේ මේ ප්‍රශ්න අහලා විසඳ ගන්න එක හොඳයි. නමුත් ඉතින් ඇහුවට තේරෙන්නේ නැහැ නේ හැමදාම මේ සැකේ පිටින් යන්නේ. ඉතින් ඒක වෙන්නේ නැති ඔය ලොකු ස්වාමීන් වහන්සේ කියන්න උත්සාහ කරන්නේ නැති.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං.
සැක සංකතා වැඩි වුණාද අඩු වුණාද මොකද වුනේ?
ලොකු ස්වාමීන් වහන්සේ එහෙම කිව්වහම ඇත්තම එහෙම සැකයක් ඉන්නේ මට. ඒව ගොඩක් එහෙම නැති වෙලා යනවා ඊට පස්සේ. ඉතින් අර
ඔක දැන් දරාගෙන ගියා නම් හරි එක්ක
එතකොට සැකයක් කියන්නේ ප්‍රශ්න.
දරාගෙන ගියාම හරි
සැකයක් මොනේ? එහෙමයි ස්වාමීන් වහන්සේ.
එතකොට එක්ක මැරිලා හරි යන්නද අප්පා? මම නම් ලොකු විශ්වාසයක් තියෙන කොයිලා හරි මේ ප්‍රශ්නේ ඉවර වෙලා යයි කියලා අපි ඉතින් අර නිකන් අර කියන්නේ නිකන් අනේ මේ කවුද අර ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නේ අනේ භාග්‍යතුන් වහන්සේ මේ සාසන ප්‍රතිපදාව කරන්න ගිහිල්ලා මැරෙනවා නම් කොච්චර ලොකු දෙයක්ද කියලා අන්න සුණා පරන්තේ හම්දුරු මැරෙනවා නම් කොච්චර ලොකු දෙයක්ද කියලා කියනවා. කවුරු හරි ඇවිල්ලා ඒක නිකම්ම කොල්ල දෙනවා නම් කොච්චර වටිනවද භාග්‍යතුන් වහන්සේ. හරි හරි එහෙනම් ඔබ සුණා පරන්තේ නම් ඵලයන් කියලා කියනවා. ඉතින් අර තියෙන ආසාවත් අපේ මේ බැඳීම තමයි ඒක ටිකක් දුරු කරලා බලයින්දියොත් බොඳ වෙලා නැවතත් ඔය ලෝකේ අත ආකාරයෙන් පෙනෙන්න පටන් ගන්නවා. ඒවා මේ හැම වෙලෙම චක්‍ර කරකෙන්නේ. ඉතින් ඒ චක්‍රයකට යන්න ඉඩ දෙන්න ඕනේ. බේත් බිව ගම මොකද වෙන්නේ නැවතත් ස්ථාවර වෙලා අර වයි වර්ණ ලෝකයක් පොඩ්ඩක් මතුවෙලා එනවා. ඉතින් ඒකින්ද ඔය වගේ දේවල් දෙපැත්තක් තියෙන හැම වෙලෙම. ඉතින් අර සැක සංකා තියනවා නම් ඉතින් වෛද්‍ය ශාස්ත්‍රය පිට බලන්න පුළුවන්. සැක සංකා නැත්තම් පොඩ ඉවසලා බලන්න පුළුවන්. ඉතින් ඒකත් දවස් දෙකක් නෙමෙයි සමහර විට මාස ගණන් ඔය චක්‍ර කරගෙනවා. ඉතින් කැරකිලා 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 කොහේ හරි ගිහිල්ලා පාවෙලා එක්ක එලවට හරි මෙලවට හරි වැටේ නේ.
ස්වාමීන් වහන්සේ තව ගොඩක් වෙලා ගත නිසා ඔබ වහන්සේට තව වෙලා තියෙනවා දෙක ප්‍රශ්නික උත්තර දෙන්න.
ඇයි නිරෝෂ්ට ප්‍රශ්නයක් තියෙනවද?
නෑ කල්පනී අත උස්සලා තියෙනවා.
හරි ඒකටත් ගමු වෙලාව.
කල්පනී අත අන්මියුට් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම ගට් ෆීලින් එක ගැන කියපු ධර්මදේශනාවේ මගේ අත්දැකීමක් කියන්නේ ගති ස්වාමීන් වහන්සේ ගට් ෆීලින් එකකින් තමයි මම හිතන්නේ මම මුළු ජීවිතේම ජීවත් වුණේ. මම නම් ওই ගට් ෆීලින් එකට හරිම කැමති මොකද ඒකේ තියෙන වාසිය තමයි ස්වාමීන් වහන්සේ මමත් පණින්ද පෙර සිතා බැලීමක් නම් කොහෙත්ම නැහැ. මේ පැන්නට පස්සේ එක්කෝ හරි නම් හරි නැත්තම් පස්සෙදි මැනුණා නම් පොඩ්ඩ අත ගා ගන්නවා අන්න එහෙම චරිතයක් මම ස්වාමීන් වහන්සේ. හැබැයි මම දකින්න හැටියට ওই ගට් ෆීලින් එකක් එක තීරණ ගන්න මනුස්සෙක් විදිහට මට ලැබුණ ලොකුම වාසිය තමයි මම මොන දේ ගට් ෆීලින්කින් කරත් ඒකේ කන්සිකුවෙන්සස් ගැන මට මේ හිතන්න දෙයක් නෑ. මම මේ ඒක හරි ගියත් වැරදි ගියත් වැරදුනත් ඒක සතුටින් බාර ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මොකද මම ඒ වෙලාවේ මට හිතෙච්ච දේ තමයි මම කරන්න කියලා. ඒක මට හොඳ දෙයකටත් බලපාලා තියෙනවා. බොහෝ ජීවිතේ බොහෝ අවස්ථාවල ඕනේ නැති වැඩ කරන්න ගිහින් අවස්ථාවල මම ගොඩාක් වෙලාවට ගට් ෆීලිං තමයි පාවිච්චි කරන්නේ. කියන්නේ හොඳ වැඩ නෙවෙයි, නරක දේවල් වලට මම ගට් ෆීලින් එකට රිස්ක් එකක් අරගෙන මම මේක කරලා බලනවා වගේ දෙයක් කියලා ගිහාම ඒ දේ හරි ගියත් ඒක වැරදුනත් ස්වාමීන් වහන්සේ ගට් ෆීල් මේ මම තනියම ගත්තේ තීරණේ නිසා මේ මට එතනින් එහාට මූව් ඕන් වෙන්න ලේසියලා තියෙනවා. ඒකයි කියන්න ඕනේ මේ ස්වාමීන් වහන්සේ ඇත්තට මේ අද බණ හරියට වැදුණු කෙනෙක්ට නම් ඒක නියමයි. මොකද ඒ ගට් ෆීලින් එක කියන එක හරි වටිනවා ස්වාමීන් වහන්සේ. ඒකයි කියන්න ඕනේ කර්මා සන්න ස්වාමීන් වහන්සේ.
හොඳයි, එතකොට ඒ අදහසක් විදියට ඉදිරිපත් කරේ. ඉතින් ඒ අපි අපේ අත්දැකීම් බෙදා හදා ගැනීමේ වටිනකමක් තියෙනවා. එතකොට අහගෙන ඉන්න පිරිසටත් ඇත්තටම මේ කියන්නේ මොකද්ද කියලා සමහර විට තේරෙන්න පුළුවන්. ඉතින් ඔය ගිය සතියේ නිකන් ටච් වෙලා ගියා. ඉතින් ඒකයි මටත් මතක් වුණේ. ඉතින් කොහොම නමුත් ඉතින් ඕක අමුතු ගමනක්. අර ලෝක සම්ප්‍රදායට නම් ඉතින් සමහර විට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මේ පැවිද්දා වගේ දේකුත් ඉතින් අර අමුතු ගමනක්නේ. රිසර්වේෂන් තියාගෙන යන්න බෑ. ඉතින් අර සමහර විට අර පුවක්කිත් ගලේ ගැහුවාගේ තියෙනේ ඔක්කොම සීසී කඩ වෙලා යනවා. ඉතින් ඒකට බය කෙනෙක් පැනලා යන්නත් පුළුවන්. නමුත් ඉතින් පැනලා ගියාට ඉතින් ඒ වෙනස වෙන්නේ නැහැ. නමුත් අන්න යන කෙනෙක්ගේ අමුතු ගමනක් යෙදෙනවා ඉතින්. මන් දන්නේ මගේ ජීවිතේ නම් මුල් කාලේ ටියුන් නැති එකක්. නමුත් මේ මේ වෙච්ච වෙනසත් එක්ක ඉතින් ඒ විදිහේ රෝල කෝස්ටර් ගමනකට තමයි වැටලා තියෙන්නේ. ඉතින් සමහර විට ෆුල් ජොලියකුත් එනවා, සමහර විට අමුතු බීතිකාවකුත් එන්න පුළුවන්. ඒකනේ රෝල කෝස්ටර් ගමන. නමුත් ඒක අපිව අමුතු දිශාවකට අරගෙන යනවා. අර විදිහට අපි කියන්නේ අමුතු නිකන් ගමනක. ඒක අර සම්ප්‍රදායික ගමන නොවෙනවා වෙන්න පුළුවන්. මේ විදිහට සිවුරක් චීවරයක් කියන්නේ සම්ප්‍රදාය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අර විදිහට මාළිගෙන් එළියට බහිනකොට ඉතින් ඒ සම්ප්‍රදාය නෙමෙයිනේ. ඒක ගිහිල්ලා අර විදිහ රාජබෝජුන් කකා ඉඳලා ඊට පස්සේ හිංගමනට වැටෙනකොට අර විදිහට මේ වාවපූල් බොහොම ලගන කෙස්වල් අල්ලගෙන තමුම්ම කපනකොට ඒක සම්ප්‍රදාය නෙමෙයි. ඒ වෙනුවට වෙන මොකද්දෝ අමුතු ගමන කියන්නේ. ඉතින් ඒ ගමන හොඳයි. ඒ ගමනින්නේ අපිට මේ ඉතිහාසයක් ගොඩනැගිලාවිලා තියෙන්නේ. එහෙම නැත්නම් ඉතින් ওই සුපුරුදු ගමනේ ගියපු ගොඩ දෙනෙක් අපි දන්නවනේ. එහෙම ඕගොල්ලෝ කට්ටිය ගැන ඉතින් කතා බහක් ලියවෙන්නේ නැහැ. ඒ වෙනුවට හැම වෙලේම අර විදිහේ මේ අමුතු ගමනක යන්නේවන් තමයි ඉතිහාස ලියවෙන්නේ. ඉතින් ඒ වගේ ලියවෙච්ච ඉතිහාසයක ඒ වගේ සාසනයකනේ ඉතින් අපිත් මේ ඉන්නේ. ඉතින් ඒ විදිහේ දෙයක්. දැන් ඕක වටපිටාව ඉන්න කට්ටියට දරා ගන්න අමාරුයි. දැන් අපේ අම්මා හැම තාමත් කියන්නේ ආ පුතා පැවිදි වෙලා නැහැ වගේ අදහසකින් තමයි එයා ඉන්නේ වටපිටාවට. මොකද අර වටපිටාවේ ඒ එන ප්‍රතිචාර දරා ගන්න අපහසු නිසා, දරා ගන්න අමාරු නිසා. ඉතින් මං කියනවා කොයිලා හරි මං ඇවිල්ලා යනවා, එතකොට හරිනේ ඔය ප්‍රශ්නේ විසඳෙනවානි කියලා. ඉතර වටපිටාවට පොඩ එළියට බැලලා දැක්කහම මිනිස්සුන්ට මූණ පෙවුනහම හරිනේ ආ දැන් තවදුරටත් බොරු කරන්න බැරුව යනවා. ඉතින් ඒකට පුදුම බයක් තියෙනවා. පුදුම බයක් තියෙන එයි කියලා වැරදිලාවත්. ඉතින් ඔය වගේ දේවල් තමයි. ඉතින් අර සම්ප්‍රදායයට වටපිටාවට මිනිස්සුන්ගේ මතවාදවලට ගැළපෙන්නේ නැහැ. නමුත් යන කෙනා ඉතින් අමුතු ගමනකේ දෙනවා. රෝලර් කෝස්ටර් එකේ ගිය එක්කෙනෙක් දන්නවනේ ඒකේ තියෙන ජොලිය. මැරෙන්න යනවා මේ සිහි නැති වෙනවා සමහර වෙලාවට. නැවත සිහිය ආපු ගමන් ආපෝ කෑ ගන්නවා. අන්තිමට වැඩේ ඉවරුණාට පස්සේ කියනවා ජීවිතේ වියදම් කරපු හොඳම ඩොලර් 50 කියලා කියනවා. ජෝක තමයි වැඩේ. ඉතින් ගිහිල්ලා බලමු කොයි කොයි හරි යන්න නැත නේද?
එල්වන් සර්ණයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දවසේ වැඩ කටයුතු අවසන් කරන්න කලින් හැමදාමත් වගේ අපේ භාවනාව නිමේ සමා වෙන්න ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලා වන්දනා කරන ගාථාව කියන අපේ උපාලි අංකගේ සහෝදරයා ගිය සතියේ ඇත්තටම මේ වෙලාව මේ අපේ වැඩසටහන තියෙන වෙලාවෙම තමයි දැනගන්න ලැබුණ උන්වහන්සේ එතුමාගේ සහෝදරයා මිය පරලෝ ගියයි කියලා. ඉතින් ඒ වෙනුවෙන් අද දවසට දින 7යි. ඒ නිසා ඒ අද අපි කරගත්තා වූ මේ කල්යා කාලුචිත ධම්මදේශනාව සහ කමඨහං සුද්ධ කරගත්තා ඔය එක් කමඨහං සුද්ධ කළා ලබා ගත්තා ඔය සියලුම කුසල කර්මයන් අපේ හැමදාම කරන සම්ප්‍රදායන පොඩ්ඩක් වෙනස් කරලා අපි අද මේ සියලුම කුසල කර්මයන් දෙවියන් වහන්සේලා සමග බෙදා හදාගෙන අප මේ මියපරලෝකයේ කවුරුහරි බලන් ඉන්නවා නම් ඒගොල්ලන්ටත් පින් අනුමෝදන් වෙන ආකාරයට විශේෂයෙන්ම SB දසනායක මහතාටත් පින් අනුමෝදන් වෙන වේවා කියන බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනාවෙන් සියලුම දෙනා එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කරලා එතුමාට පින් එතුමාටත් දෙවියන් වහන්සේලාට පින් අනුමෝදම් කරන ලෙස මම ආරාධනා කරනවා.
සාදු සාදු.
එත්තාවතාච අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසත්තාච භුම්මත්තා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තාච භුම්මත්තා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තාච භුම්මත්තා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු. එහෙමනම් සුපරදු පරිදි මම පාරයන්කලටම ආරාධනා කරනවා ස්වාමින් වහන්සේ වන්දනා කරන ලෙසට. අවසරයි ස්වාමින් වහන්සේ.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දා තබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං පච්චයං කමතමේ බන්ති
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති
සුඛේ හොන්තු.
ဒုတိယံපි ဩကာස වන්දාමි බන්ති
සුඛී හොන්තු.
තတိယံපි ဩကာස වන්දාමි බන්ති
සුඛී හොන්තු. ආභිවාදන සේලෙස නිච්ඡං වද්දා පුචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයවන්නෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිදාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධපුත්තං නමාමහං. සාදු
සාදු සාදු.
හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.